I'm gonna ask Faye to marry me.
Where?
I don't know, Blaine. Facebook or Twitter?
හොඳින්න්න ආයසරයක් මගේ සතියකට පස්සේ අපේ සුපුරදු ෆ්ලෝකට දැන් ඇවිල්ලා තියෙන්නේ සිංහල ෆෝස් 42 වෙනි වැඩසටහන අරගෙනවා අගෝස්තු මාසේ 15 වෙනිදා තමයි අද දිනේ
කියලා කිව්වොත් අද ඉරිදා
ඔව් අද
ඉතින් ගිය පාර පොඩ්ඩක් අපිට පරක්කු වුණා කියන දවස විතර පරක්කු වුණා
ඒක නමුත් මගේ දැන් රිලීස් එකක් වරක්කුනේ
රිලීස් එක පරක්කුනේ මම හිතන්නේ ඉක්මනටම කරපු රිලීස් එක නේද
ඒක
තමයි එදා මට නිකන් ඒ වෙලාවෙම එඩිට් කරලා එහෙත් ඒ වෙලාවෙම ටග් ගා ටයිප් කරා අපි දැන් මයිලියරනේ පොවද ඉතින් මේ පාර නම් නිවුස් ඔන්න අපි දැන් ගිය පාර කිව්ව නේද නිවුස් නෑ නිවුස් නෑ
කියලා කිව්වා මේ
කිව්වා විතරයි ඔන්න දෙවියෝ අපි දේ අපින් මුණ බැලුව
හොද දේවල් ප්‍රශ්න ටිකක් ලෝකෙට ඇති කළා නිවුස් ටිකක් ලබා දුන්නා
ඒක තමයි ඒක තමයි ඉතින් ඒ කියන්නේ ප්‍රශ්න දිනේ හොඳයි ලෝකෙනේ විතර අපි දේවගෙන කතා කරන්න
බෑ ආන දේවල් තියෙනවා
ඉතින් ප්‍රශ්න ගැන කියද්දි මේ පාර හොඳ ප්‍රශ්න ටිකක් ඇවිල්ලා දිනේ
නේද ගොඩක් කතා කරේ දු ප්‍රශ්න ටිකක් තියෙනවා මේ ඉතින් අපි මේ ලොකු ලොකු ප්‍රශ්න වලින් පටන් ගමුද එහෙනම්
කැලින්ම ලොකු ප්‍රශ්නෙට යමු නේද
ඒකට වහමු අපිට ගොඩක් කතා ගන්න දින ප්‍රශ්නයක් මේ ප්‍රශ්න ගැන කතා කරලා දිනා ප්‍රධාන චරිත තුනක් ඒ චරිත තුන තමයි ඔරකල් ගූගල් සහ ජාවා
සහ ජාවා නේ
ඉතින් ජාවා කොහොමද ඔරකලට සම්බන්ධ වෙන්නේ කියන්නේ ජාසන් සමාගම මිලදී ගත්තට පස්සේ ජාවාත් ඉතින් ඔරකලට ඇරියක් බවට පත් වුණා ඉතින් කොහොමාරි මේ මෑතදී මොකක්ද ඇත්තටම සිද්ධු වුණේ වඩ
ඉතින් ඔරකල්ලා සූ කරා Google ලා
ඒක තමයි
ඔරකල් සූ Google ඉතින් ඕක තමයි වුණේ ඉතින් මං හිතන්නේ ගොඩක් අය හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා හදිසියේ නේද
ඉතින්
හැබැයි ඉතින් අපි නම් ඔරකල් ලගේ මෑතක තියෙන ක්‍රියාදාම ගැන අපි පොඩ්ඩක් විවේචන කර කර හිටියේ නේ අපි එච්චර හොඳ නෑ මේකලා
ඔහුගේ වසනන අහපු අයටත් තේරෙන්නේ නැති අපි ඔරකල් ගැන එච්චර හොඳින් ඉන්නේ මේ කතා කරේ
ඒක තමයි
මොනවද Solaris project එක ගැන මොස් එක ගැන අපි කතා කරද්දී
මේ
පිළිබඳව අපි විස්තර කිව්වා ඉතින් මේ
සතියේ සා ඉඩත් ඉස්සල්ලත් අපි මං හිතන්නේ ඔරකල් මං හිතන්නේ අපි දැන් මාස ගානක්ට ඉස්සල්ල කරපු shows වලත් මං හිතන්නේ අපි කිව්ව ඔරකල් ටිකක් සන්න ගත්තට පස්සේ නිකන් ඕපන් සෝස් කමියුනිටි එකේ සන්න එක තියෙන සම්බන්ධතාවය එහෙම තියෙන තත්යකට නෙමෙයි වැඩ කරේ යමුතුමුත දේවල් කරාගෙන නේද චාක්ස්
ඒක තමයි මේ ඉතින් මේ දිගටම ආයේ හොඳ නිවුස් නෙමෙයි ඔරකල් ගැන ඉතින් මේ තමයි මං හිතන්නේ
මේක මං හිතන්නේ මේක තමයි අවසාන නිකන් අර නේලින් ද කොෆින් එක වගේ මේක මං හිතන්නේ මෙතනින් එහාට ඔරකල් ලට ලොකු ඩැමේජ් එකක් වුණා මම හිතන්නේ ඕපන් සෝස් කමියුනිටි
එකේ නේද
ඔව් මොකද ගොඩක්
අය ඒ කියන්නේ කමියුනිටි එක ගොඩක් වැරදි විදිහට
ඔරකල් දිහා ගොඩක් බැලුවා මං හිතන්නේ දැන් ඒගොල්ලන් මං හිතන්නේ හොඳ නමක් නෑ මේ දවස්වල නෑ
ඒ වගේම ඕපන් සෝස් කමියුනිටි විතරක් නෙමෙයි ඒගොල්ලෝ සමාදනා කියලා කියන්නේ ඔක ඉතින් ගින්දර වගේ පතුර වගේ
වටේ මොකද අනිවාර්යෙන් ඉතින් එතන සන් කමියුනිටි එක තියෙන ඕපන් සෝස් කමියුනිටි එක විශේෂ ඕපන් සොලාරිස් ලා එකටපු කමියුනිටි එක ඉන්නවා ඒ වගේම දැන් මේ අපි කියන මේ ජාවා කමියුනිටි එකත් මං හිතන්නේ මේක සම්බන්ධයෙන් එච්චර
ඉතින් ඒ වගේම ඉතින් මේ ගැන කතා කරද්දී මේ සම්බන්ධලා තියෙන නම් තුනත් ඉතින් ගොඩක් ලොකු
නම් ටිකක් නේ
දන්න නම් තුනක් නිසා
ඒකටම
මේ ගැන කතා බහ යනවා ඉතින් බඩ් අපි අද කලින් කතා කරද්දී බඩ් කිව්වේ මේක මෙහෙම නෙමෙයි කරන්නේ
අපි දැන් ඉස්සල්ලාම මෙහෙමයි අපි දැන් එක පොඩ්ඩ ඩිබේට් කරන්න ඉස්සලා පොඩ්ඩක් මේක බෑග්ග්‍රවුන්ඩ් එක කියමු නේ දැන් අහපු නැති අය ඉන්නවනම් මේ නිවුස් එක ගැන දන්නේ නැති අය ඉන්න මම දැන් ගොඩක් අය අහන අය දන්නවත් ඇති මේක දැන් මේ සූ කරන්න හේතුව මොකක්ද කියලා ඉතින් මේක Google ලා මේ අනිවාර්ය ඔයගොල්ලෝ දන්නවත් Android කියන ෆෝන් platform එක Java මත තියෙන platform එකක් ඒ කියන්නේ අපි Android application එක ලියන්නේ Java භාෂාවෙන් තමයි ගොඩක් කලවට එතකොට ඒගොල්ලන් Java SDK එකක් තියෙනවා Android SDK එකක් තියෙනවා SDK එකේදීත් අපි Java තමයි download يعني Java මත
දුවන
Java program එකක් තමයි අපි එක්තරා විදියකින් ලියන්නේ. ඉතින් දැන් Java අපි දන්නවා ඇති ගොඩක් අය දන්නවා ඇති සන්ලට තමයි ඉතින් Java අයිති. Java කියන trademark එක අයිති සන්ලට. ඒ වගේම Java කියන නම භාවිතා කරනවා නම් ඒකේ ඒක සම්බන්ධයෙන් හැම දෙයක්ම කියන්නේ Java වල අනාගතයේ කොහොමද Java දියුණු කරන්නේ Java යන පැත්ත ඔක්කොම සන්න තමයි මෙච්චර
කල්
සම්බන්ධ කරේ.
ඒ වගේම එයා දාලා සම්පූර්ණ patents ටික ඔක්කොමත් සන් සමාගම සතුව
තියෙනවා. ඒ වගේම ඉතින් ඕගලන් තවත් දන්නවා ඇති අපි ගොඩක් කල් කිව්වා දැන් Java හැබැයි ඔන්න කාලයකට පස්සේ මේ ගොඩක්කල් මේ වගේ සන්නලගේ ලොකු කන්ට්‍රෝල්ලයක් ඇටති තිබිලා ඔන්න පොඩ්ඩක් GPL ලා එකළන්ගේ ජාව ලයිසන් එක මාරු කර GPL වලට GPL බාට පත් කර. ඉතින් ඒකෙන් ඔන්න පොඩ්ඩක් මංතන්නේ සන්නලගේ තිබේ කන්ට්‍රෝල් එක පොඩ්ඩක් අතාරින විදිහට තමයි ඒගොල්ලන් ඒක කරේ. ඉතින් ඒ වෙලාවේ ඉතින් ගොඩක් අය ඉතින් මේක ගැන හොඳ කිව්වා. මම ඉතින් RMS උත් ඒක හොඳ දෙයක් කියලා කිව්වා. අපිත් කිව්වා අපිත් ඒක ගැන ගොඩක් කතා කරා. ඉතින් ඔන්න ඔහොම තත්ත්වය තියෙද්දි දැන් මේ Java GPL එක යටතේ තියෙන තත්ත්වයක යටතේ තමයි මේ වගේ ප්‍රශ්නයක් ආවේ. මොකද Oracle කිව්වා Google ලට ඒගොල්ලන් අවසරයකින් තොරව හොඳටම දැනගෙන Oracle ලගේ ඒ කියන්නේ Oracle කියන්නේ Sun ලගේ එනකොට දැන් Oracle කියලා කියන්නේ Oracle ලගේ patents violate කරා කියලා. ඉතින් මෙතන ආයිත් අර software patents කියන තිත්ත වචනේට තමයි අපි ආයිත් එන්නේ. ඉතින් ඕක තමයි මම හිතන්නේ මූලික මේ මේ කතාවේ background එක. ඉතින් චානුක්ස් මොකද්ද හිතන්නේ?
ඉතින් මම නම් හිතන්නේ බඩ් නුත්තලින් කියපු විදිහට මේක මෙහෙම නෙමෙයි සිද්ධ වෙන්න තිබ්බේ.
ඔව්.
Oracle සමාගම Google එකට පොඩ්ඩක් කතා කළා.
ඔව්.
මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කතා බහ කරලා මාරි විසඳුමකට එන්න උත්සාහ කළා. බැරි වුණා නම් නඩුමකට ගියා නම්
තමයි හරිනේ. දැන් චානුක්ස් කියවනේ දැන් අපි මීට ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලා පොඩි කතාවක් දැම්මා. ඉතින් චානුක්ස් කිව්වා මේ Oracle සන්න ගන්න ඉස්සෙල්ලා Google ලා මේක පටන් ගන්නකොට සන්න කිව්වා කියලා අපි ගාවට ඇවිල්ලා මේක මොකද්ද ඒ කතාව පොඩ්ඩක්.
ඔව් ඇත්තටම මෙහෙම මේක Google සමාගම සන් සමාගම සමග මොන හරි බැඳීමකින් බැඳෙනවා සන්නගෙම තියෙන JVM එක සහ ඒ ecosystem එක පාවිච්චි කරන්න.
පාවිච්චි කරන්න.
ඒ නිසා Google අය මොකද කරේ මේ Android වලට වෙනමම JVM කියන්නේ
ඔව් Java virtual machine එකක් වෙනම ලිව්වා.
ඉතින් ඒකට ඇත්තටම මේක අපි Java code ලිව්වට Java program කියන්නේ ඒ language එක මොගේ වුණාට ඇත්තටම ඉතින් ඊට වඩා වෙනස් ක්‍රියාදාමයක් තමයි සිද්ධ වෙන්නේ.
ඔව්.
ඉතින් මේ තත්ත්වය නිසා තමයි මම හිතන්නේ මේ මේ patent එක කියන ප්‍රශ්නේ
ඔව් ආවේ කියලා. ඔව්. ඒ කියන්නේ මේක ඇත්තටම මේ Sun ලගේ blessing එකක් නැතුව කරපු project එකක්. Java project එක. හැබැයි Sun ලගෙන් අවසරයකින් ඒ කියන්නේ Sun ලගාවට ගිහලා නේ මේක කරේ කියන එකයි මෙතන කියන්නේ.
ඒක පාවිච්චි කරා. නමුත් Sun සමාගමේ තිබිච්ච තත්ත්වය
අනුව
ඒගොල්ලෝ එහෙම මුකුත් ක්‍රියාමාර්ගයක් ගත්තේ
නැහැ. ඉතින් මේක
නිකන් Oracle ලටත් උනාවක් තිබුණා වෙන සිද්ධියක් මෙතන තියෙන්න ඕන.
තියෙනවා කියලා අපි හිතමු. ඒක අපි conspiracy theory එකට
පස්සේම නේද? කලින් තව කියන්නේ but මේ මේ ගැන කතා කරන්නේ James Gosling Java language එකේ නිර්මාතෘවරයා
කියලා තිබුණා.
මේ මට සම්බන්ධ patent එකකුත් මේ අතර තියෙනවා.
නමුත්
සන් සමාගම කිසි දවසක මේ patent infringement වලට ගිහිල්ලා මේ පස්සේ ගිහිල්ලා මේ නඩු දාන
සමාගම නෙමෙයි කියලා සංස්කෘතියක් තිබෙන්නේ නැහැ කියලා නේ.
ඉතින් මේ එක තමයි එහෙම පේන්නේ. ඒ වගේම Google සමාගම දාව කරපු දෙයක් තමයි දැන් මේ කලින් කෝ වගේ මේක free software වලට වත් කරාම Java කොටසක් විශාල කොටසක් මම හිතන්නේ. IST කියලා free software GPL යට තිබුණා. නමුත් ඒගොල්ලෝ ඒකත් පාවිච්චි කරන්නේ නැතුව ඒ කියන්නේ ඒකේ කොට derivative එකක්වත් මුකුත් කරන්නේ නැතුව මේ ඒගොල්ලෝ තමන්ගේම
JVM එකක් ලිව්වා.
ලොකු වරදක් කරා කියලා මට හිතෙනවා එතනත්.
ඔව් නේ. ඉතින් ඒක තමයි එතන වැඩි තියෙන ඒක වරදක්ද නැද්ද කියන එක එතන පොඩ්ඩක් හිතන්න. දැන් මෙහෙම ඉතින් දැන් මේගොල්ලන්ගේ දැන් මේගොල්ලන් එළියට දාන Android platform එකත් හැබැයි BS මොකද Apache license එකක් ඇරෙද නේද මම හිතන්නේ ඒකත් open source අනිවාර්යෙන් Android platform එක. එතකොට එතන Linux පැත්ත මම හිතන්නේ GPL නේ. අනිත් stack එක Java ඒ stack එක මම හිතන්නේ GPL නෙමෙයි. මම හිතන්නේ Apache
license. ඒකටත් ඒ සම්බන්ධිනුත් තියෙනවා. ඒගොල්ලෝ code එක ගොඩක් අර ඇතුලේ තියාගෙන ඉඳලා Apple culture එක වගේ තමයි ටිකක් එතන යන්නේ.
ඔව් අනිවාර්යෙන්. ඒකලං ඒ කියන්නේ එක පාට දැම්මේ නැහැ. හැබැයි මේක අපි ගියමුක එක කමක් නැහැ කියලා මොකද ඒක මුලින්ම දාන වෙලාවනේ දැන් මෙතනින් එහාට අපි ඒකලන් ගොඩක් යට
නෑ බට් මේක
ඔව් මේ තාමත් ඒක කරනවා
තාමත් ඒ වැඩේ
කරනවා නමුත් ඉතින්
මේක කියන්නේ මේගොල්ලෝ මාකට් එකේ එක්තරා විදිහක සරංකාරීත්වයක ඉන්න ඕන නිසා
ඒ කියන්නේ සාමාන්‍ය හැබැයි මේ ගොණන් රිලීස් කරේ ගාම ටක් ගාලා ඒක එළියට දානවා දැන් Froyo එකේ මට මම දැක්ක ඕපන් සෝස් දැන් ටික දාලා තින්නේ Froyo එක රිලීස් කරා කියලා ඊට පස්සේ දැන් ඒක මම හිතන්නේ ඒ Froyo build එක වෙනම open source කට්ටිය තායිත් අර මොකද්ද කෙනෙක් ඉන්නවනේ මම හිතන්නේ යාවිල සයෝජන් mod කියලා වෙනම එයා කරන්නේ open source android එක අරන් යාම වෙනම mod එකක් හදනවා. ඉතින් Froyo මම හිතන්නේ ළඟදී release කරා. ඉතින් දැන් එහෙම බැලුවත් දැන් මෙහෙමනේ දැන් ඒගොල්ලන්ගුත් Java JVM එක open source එකක් කරියත් තමයි දීලා දෙන Apache license එක යටතේ. ඉතින් ඉස්සර දැන් Java GPL කරන්න ඉස්සෙල්ලා Apache ලත් පටන් ගත්තනේ JVM එක ලියන්න ඕනේ මේක හරියන්නේ නැහැ සන්න මේක මේ පාලනය කරන වැඩි මේක ඇත්තට මේක language එකක් විදියට මේක freely මේ මිනිසුන්ට පාවිච්චි කරන්න බැරි නිසා ඒගොල්ලන්ගුත් Apache මේ අපාචි ගරුප් එක පටන් ගත්තා මේ මොකක්ද කියන්නේ ප්‍රොජෙක්ට් හාමනි හාමනි ප්‍රොජෙක්ට් කියලා වෙනම JVM එක ලියන්න පටන් ගත්තා. එතකොට තමයි සන්න ඒකට එච්චර කැමති වුණේ නැහැ කාලේ කියලා නෑ එහෙම කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඒක ඒගොල්ලෝ නවත්තන්න මුකුත් ගියේ නැහැ අතන උත්සාහ කරේ නැහැ. ඒගොල්ලන් එතකොට අක්ගල GPL ඇටතේ ඒගොල්ලන් එක දැම්මා. ගොඩක් කෙනා මං හිතන්නේ අරකත් බලපෑ. මොකද එතකොට ඒගොල්ලන් ටයිට් කන්ට්‍රෝල් එක තියෙනවා එක්තරා විදිහක. මොකද ඒගොල්ලන් තමයි ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක තමයි දැන් GPL උනේ. ඒකෙන් අතන හාමනි ප්‍රොජෙක්ට් එකට ලොකු පහරක් වැදුනා. ඒ කියන්නේ හාමනි ප්‍රොජෙක්ට් එකේ ඒ තිබ්බ ඒ ගෝ එක අඩු වුණා. ඒක දේරුම නැහැ දැන් GPL කරලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් එහෙමයි. ඉතින් ඔතන වෙලා මං නම් හිතන්නේ දැන් ඔතන ඇත්තරම සන්ලාට ජාවා කියන නමේ අයිතිය තියෙනවා. මං හිතන්නේ ඒක සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් තියෙන්න බෑ. කියන්නේ ජාවා ට්‍රේඩ් මාක් එක සන්ලාට තියෙනවා. එතකොට අපි ඔරකල් සමාගමට කියන තියෙනවා. එතකොට ජාවා කියන එක භාවිතා ජාවා සර්ටිෆිකේෂන් අපි ගත්තොත් මේක ජාවා සර්ටිෆයිඩ් කියන ඒ සර්ටිෆිකේෂන් එකත් අයිති සන්ලාට. මොකද ඒක මම හිතන්නේ වැරද්දා කියලා. මොකද දැන් අපි තුමුද වෙන කවුරු හරි කෙනෙක් ජාවා කියලා වෙන දෙයක් හදලා මේක ජාවා මේක තමයි මේ ජාවා JVM එක කියලා ජාවාත් එක්ක කම්පීට් කරන වෙනත් platform එකක් හැදුවොත් එතකොට ගොඩක් අය ඒක දකින්නේ සන්ලගේ සන්න මේක අනිවාර්යෙන් අනුමත කරපු දෙයක් විදිහට දකින්නේ. එතකොට සන්ලට එතන සන් කියන්නේ දැන් දිගටම සන් කියන්නේ Oracle තමයි. මම ඉස්සර සම් විදිහට කතා කරන්නේ. එතකොට සම්ල බැලුවා ඒ කාලේ එහෙම කරන්න දෙන්න බෑ. අපේ සර්ටිෆිකේෂන් එක කරා පාස් වුණා තමයි මේක ජාවා කියලා අපි සර්ටිෆයි කරන්නේ. එතකොට මං හිතන්නේ ඉස්සරත් වෙන වෙන VM තිබ්බනේ. IBM ලගේ තිබ්බා. IBM ලගේ JVM එකක් තිබ්බා. එතකොට Oracle ලගේ JVM එකක් තිබ්බා. විශේෂයෙන් Oracle database එක ඇතුලේ අපිට පුළුවන් stored procedures තියෙන ජාවා. එතකොට ඒ value සම් නෙමෙයි. හැබැයි ඒව සර්ටිෆයි කරගත්ත ඒගොල්ලන් සන්නත් එක. ඒතර අනිවාර්යෙන් සන්නත් ගානකුත් දීලා සර්ටිෆිකේෂන් පාස් කරලා ඊට පස්සේ ඒගොල්ලන්ට අවසර හම්බුණා මේක ජාවා කියන එක පාවිච්චි කරන්න. දැන් මේ වෙලේ තමයි මේ Google ලගේ මේකේ වෙලා නැත්තේ. එහෙම සර්ටිෆයි කරලා නැහැ ඒගොල්ලන්. ඉතින් එහෙම කරේ නැති වුණාට ඒගොල්ලන් ජාවා කියන වචනේ ගොඩක් පාවිච්චි කරනවාද කියන දේ තමයි තන සැකේ.
ඒගොල්ලෝ මේක ලීගලි කකුලර ප්‍රින්ටඩ් දැනක හරි කොහොම හරි මේක ඒගොල්ලෝ මාකට් කරන දැනක ජාවා කියලා කියනවාද කියන එක එක ප්‍රශ්නයක්
තියෙනවා. අනිවාර්යයෙන්ම ජාවා කියනවා මම දැකලා තියෙනවා. හැබැයි ජාවා කියන එක ඒගොල්ලෝ මම දැකලා නැහැ ලොකුවට. ඒ කියන්නේ මේ platform ඒගොල්ලෝ ගොඩක් Android SDK කියනවා මිසක් Android Java SDK හරි ඒක ජාවා කියන එක ලොකුවට කියන්නේ නැහැ. කියන්නේ මේක ජාවා වලින් ප්‍රෝග්‍රෑම්ට ජාවා භාෂාවෙන් ලියන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ මුළු stack එකම වෙනස් කියලා. හැබැයි ඉතින් මේ වගේ දෙයක් ඊට ඉස්සෙල් වුණානේ Microsoft ලා එක. ද Microsoft ලා ඉස්සර මේ Microsoft ලගේදී අවසර දීලා තිබුණේ සන්ලා ඒගොල්ලන්ගේ JVM එකක් හදන්න Microsoft JVM. Microsoft ලා කරේ අවසරය අරගෙන ඊට පස්සේ පොඩ පොඩ Microsoft ලගේ APIs ටිකක් ඒක අස්සර රෙංගුවා.
ටික
පොඩ පොඩ වෙනස් කරා. වෙනස් කරාම දැන් ප්‍රෝග්‍රෑම් කරන්න හිතන්නේ මම Java ලියනවා කියලා. හැබැයි ඒගොල්ලන් ඒ platform එකේ full speed එක ගන්න ඕන නම් ඒගොල්ලන් එතකොට වෙන වෙන දේවල් ඉගෙන ගත්තා ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන් දැනගන්නවා මේ APIs පාවිච්චි කරන්න ඕන කියලා. ඒ APIs ගත්තොත් Java වලට අයිති ඒවා නෙමෙයි.
Windows
වලින් දාපු ඒවා
Microsoft
සමාගම Java class library එකට පොඩි පොඩි දැන්වල ඒගොල්ලන්ගේ live classes දාලා. එතකොට එතනදී අර generic Java language එකක් JVM එකක් ඒගොල්ලෝ modify කරනවා. සන්ලගේ අවසර අරගෙන ඊට පස්සේ ඒකෙන් මුලින්ම අවසර අරගෙන ඊට පස්සේ ඒකල මොඩිෆයි කරලා ඒ වෙච්ච එකෙන් තමයි සන්ලා සූ කරලා ඇත්තට මේ වෙලාවේ නම් සන්ලා දින්න. දැන් මේ වගේ මේ කේස් එක පෙන්නලා මේගොල්ලන්ට අවස්ථාවක් ලැබෙයිද කියන එක තමයි
ප්‍රශ්නේ.
මෙතනදී මොකද්ද වෙන්නේ කියලා Google ලාට. ඒ කියන්නේ දැන් අපි ගිය පාර එපිසෝඩ් එකේ කිව්වේ මොකක් කරේ උසාවියේදී ඔප්පු වුණොත් අපි දැන් ගිය පාර කිව්වේ මම හිතන්නේ GPL එක සම්බන්ධ US court එක වෙච්ච එකක් ගන්න කියන්නේ ඒක GPL එක ජයග්‍රහණය කරා කියලා. දැන් මේ වගේ ජයග්‍රහණයක් මේකේ තියෙද්දි එහෙම වුණොත් Google ලාට පෙන්වන්නේ මේක එහෙම දෙයක් නෙමෙයි මේක වෙනස්. මේක Android කියන්නේ සාමාන්‍යයෙන් තියෙන JVM එකක් නෙමෙයි. OS එකත් එක්කනේ JVM නෑ. මේක මොබයිල් එකකටම හදපු JVM එකක්. මේක ඒගොල්ලන් වෙනස් කරලා තියෙන්නේ. ගොඩක් දේවල් වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ classes වෙනස්. ඒ වගේ සමාජය ඒගොල්ලන්ට ඒ වගේ දේවල් ඔප්පු කරන්න වෙන්නේ.
ඔව් ඒ වගේ ඔප් කරන්න වෙයි. ඉතින් ඒ වගේ ඉතින් මේකට ප්‍රතිචාර විදිහට Google සමාගමෙන් කියලා දිනා මේකට විරුද්ධව සටන් කරනවා.
ඔව්.
ඒ වගේම මේක අපිට විතරක් නෙමෙයි මේ Java එක වටේට ඉන්න මේ open source community එකටත් ලොකු පහරක් එහෙම කියලා. ඉතින් හැබැයි Google එකෙන් ගොඩක් අර ගොඩක් ශක්තිමත් ප්‍රතිචාරයක් මේකට ආවගෙන මම හිතන්නේ
මේක තමයි නේද
මේ විදිහට يعني මේ විචලනය අනුව බැලුවොත්
ඒක තමයි
ඒගොල්ලෝ අර ඕපන් සෝස් කමියුනිටි කී කරයිලා යන මේ අවස්ථාව
පොඩ්ඩක් හැංගිලා වගේ එහෙම කරාකෝ
සමහරට මේගොල්ලෝ කෝට් එකට කෙලිමියෝ කියන ඉනවාද එහෙම දන්නේ නැහැ
ඒක තමයි
මම හිතන්නේ මේගොල්ලෝ ලොකු තරම ප්‍රශ්නික තමයි මේ වෙලාවේ ඉන්නේ
ඔව් ඉතින් හැබැයි මේම දැන් මෙතන දැන් මේ අන්තිමට කොහොම හරි මේ මේක පේටන් මත තමයි මේක සූ කරලා තියෙන්නේ ඉතින් දැන් මේක ඇත්තටම බැලුවොත් ඔරකල්ලට ඉතින් ඕනතරම් පේටන්ට්ස් වයලේෂන්ස් හොයාගන්න පුළුවන් ඒ කියන්නේ Java විතරක් බලන්න ඕනේ නැහැ මං හිතන්නේ අනේ ඔරකල් කියන්නේ දැන් සෑහෙන කාලයක ඉඳලා පේටන්ට්ස් ගොඩක් එකතු කරපු සමාගමක් ඉතින් එහෙම බැලුවොත් මං හිතන්නේ Google ඕනතරම් ඒගොල්ලන්ට ඒ වගේ පේටන්ට්ස් වලින් සූ කරන්න පුළුවන් ඒ වගේම දැන් ඔතන බලන්න ඕනේ Google ආපහු ඔරකල්ල සූ කරන්න උත්සාහ කරයිද කියලා ඒගොල්ලන්ගේ මොන හරි පේටන්ට්ස් මොකද ওই පේටන්ට් වල තියෙන ප්‍රශ්නේ පේටන්ට් අපි කියන්නේ පේටන්ට් සීතල යුද්ධය කියන්නේ පේටන්ට්ස් වලට සූ කරොත් අනිවාර්යයෙන්ම ලොකු එකෙනෙක් සූ කරොත් එයා අනිත් පැත්තට තමන්ව සූ කරන්නත් පුළුවන් මොකද තමන්ගේ පේටන්ට්ස් තමන් පාවිච්චි කරන සමාන දේවල් පේටන්ට්ස් එයා ගාව තියෙන්න පුළුවන් මේ පේටන්ට්ස් කියන්නේ මහා විකාරයන්නේ
software
වල මොකද ගොඩක් දේවල් අපි ideas නේ එතන patent කරලා තියෙන්නේ ඉතින් එතකොට මොකක් හරි program කරද්දී පොඩි පොඩි දේවල් patents අරගලන් එකතු කරාම අනිවාර්යයෙන්ම program එක ලියන්න බෑ patent එක violate කරන්න නැතුව
ඉතින්
අපි සාමාන්‍ය ගොඩක් දිගටම අපි මේක කියලා තියෙනවානේ ඉතින් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඇයි ඔරකල්ල මේ වැඩේ දැන් මේ වෙලාවේ කරන්නේ කියලා. හදිසියෙ මොකද කරන්න කියලා. ඉතින් ඔතනින් තමයි අපි මේ කන්ස්පිරසි තියරි කියන එකට පොඩ්ඩ පොඩ්ඩ
එන්නේ. ඉතින් මේ ගැන කියද්දි අපි අතීත කතාව කියන්න ඕනේ. ලැරි එලිසන් කියන්නේ ඔරකල් සමාගමේ CEO.
CEO
සහ අපි හොඳට දන්න කියන Apple සමාගමේ CEO Steve Jobs කියන
හොඳ යාළුවා.
නිතරම කියලා දිනා වගේ හොඳම යාළුවා මෙයා කියලා.
ඔව්.
මෙයා කවුද අපේ ස්ටීව් වොස්නියක් එක තියෙන ඒ යාළුකම් අඩු වෙලා ගියාට පස්සේ මේ හැතකදී පහුගිය කාලේ ඒගොල්ලෝ ලොකු සල්ලිකාරයෝ වුණාට පස්සේ
ඔව්
මෙයා තමගේ හොඳම යාළුවනේ තවත් සල්ලිකාරයෙක් කෙනෙක් නෙමෙයි ලැරි එලිසන් තමයි
ඒක තමයි ඒ වගේම ඉස්සර Apple සමාගම පල්ලියට වැටිලා තියෙන කාලේ ස්ටීව් ජොබ්ස් ආපහු ආවනේ ස්ටීව් ජොබ්ස් අර පික්සා එකට ගිහලා ආපහු එද්දී එතනදී Apple ගොඩ දාන්න අලුත් බෝඩ් මෙම්බර්ස් අපත් කිරීමේදී එක බෝඩ් මෙම්බර් කෙනෙක් විදියට ලැරි එලිසන් උත් හිටියා ඒක කීනෝට් මට මතකයි මම YouTube එකේ දැක්ක විදියට ඒ දවසල බෝඩ් එකේ ඉඳන් ලැරි එලිසන් කතා කරගෙන මේ අපිට අනිවාර්යයෙන්ම ඒ බෝඩ් එකට ගෙන්න ගන්න හේතුවනේ මම හිතන්නේ ස්ටීව් ජොබ්ස්. ඒ කියන්නේ මේ යාළුකම ඉස්සර ඉඳන්ම කොට පරණ යාළුකමක් තිබිලා
තියෙනවා. යාළුකමක් තිබිලා
තියෙනවා.
ඉතින් අපිට ඉතින් ඒ වගේ දෙයක් වුණාම හිතන්න
ඉතින් ඒකත් එක්ක තව දැන් අද ඊයේ ඔයගලන් දන්න ඇදී මේ දැන් මොබයිල් ප්ලැට්ෆෝම්ස් වල මාකට් ෂෙයා ගත්තොත් මේ නම්බර් 3 හිටියේ මේ Apple. මොකද number 1 Symbian 100ට ලොකු ගන්න 40 ගන්න. number 2 BlackBerry. number 3 හිටියා Apple. ඊට number 4 තමයි Android හිටියේ. ඉතින් ඔන්න දැන් ළඟදීම මම දැක්ක දැන් මේ පෞගේ දවස්වල මේ number 3 spot එකට Apple ලා පරද්දමින් ඉදිරියට ආවා
Android.
ඉතින් මේ Android එකට අනිත් එක දැන් Android එකට එන්න ගොඩක් software නැදෙන් ඒකට ලියන්න පටන් අරන් තියෙන Android වලට
මම developer adoption එක ගොඩක් වැඩි
කරලා adoption එක වැඩි දැන් ගොඩක් games ඇඩුවෙන් තිබ්බේ මම ඊයේ පෙරේද දැක්ක මේ game loft කියන company එක මේ ඇත්තටම මේ Android එකට හොඳ games වගේකුත් දැන් දාලා තිනවා කීපයක් දාලා තිනවා විශේෂයෙන්ම මේ අර කියන game loft right Ubisoft නේ ඒගොල්ලන්ගේ තිනවනේ මේ Assassin's Creed එකේ mobile version එකක් iPhone එකට තිබ්බ දැන් Android එකටත් ඒකත් තියෙනවා ඉතින් එහෙම ඒව තියෙනවා තියෙද්දි ඒකත් ප්‍රොඩක්ට් එක සහිතයි. ඒ වගේම ළඟදී Apple පොඩ්ඩක් වැඩක් කරලා තිබ්බා iPhone platform එකේ exclusive application සමහර applications exclusively එන විදියට දැන් ඒගොල්ලන් කරන් යනවා. ගොඩක් ඔය games වලත් ඔය consoles වලත් ඔක තියෙනවා. ඒ කියන්නේ 360 වල සමහර Xbox 360 සමහර games exclusive. සමහර ඒවා PS3 එක exclusive. ඒ කියන්නේ ඒ platform එකේ විතරයි ඒක තියෙන්නේ. එතකොට ඒකෙන් ඒගොල්ලන් අදහස් කරන්නේ දැන් ඔන්න ලොකු තරංගයක් තියෙනවා තමයි ඔයගේ exclusive කරන්නේ. එතකොට අපේ platform එකට එන්න මොනේ මේක ගහන්න. වෙන ඒවට දෙන්නේ නැහැ. ඒ වගේ අර lock කරනවා customer. ඉතින් ඒ වගේ දෙයක් දැන් ඔන්න කරන්න පටන් ගත්ත Apple. දැන් මෙච්චර කාල Apple ඒ වගේ දෙයකට ගියේ නැහැ. මොකද කියලා මේ developers Apple platform එකට ලියනවා. exclusivity ගැන ඒගොල්ලන් හිතන්නේ බැලුවේ නැහැ. මොකද ඒගොල්ලන් හිතේ ඒගොල්ලන් විතරයි exclusive ඉතින්.
තමන්
lock වෙනකොට අනිත් අය ගැන හිතන්න ඕනේ නැහැ නේ. දැන් ඔන්න ඒක හිතන්න පටන් ගන්න තියෙන එකෙන් අදහස් එන්නේ ලොකු තරංගයක්
නේද තියෙනවා. මට තව ඇඩ් කරන්න එකක් තියෙනවා. Apple එකේ තමන්ගේ apps එකේ මේ ළඟදී මාතකදී මම සතියක් වුණෙත් නෑ. හඳුන්වලා දුන්නා try කරලා බලන්න apps. apps ගන්න සල්ලි ගෙවන්න කලින් try කරලා බලන්න පුළුවන්. මොකද මේක මම දන්න විදිහට Android එකෙත් තියෙනවා මේ ඒක default තියෙනවා. එදා ඉඳන්ම තිබිච්ච එකක් තමයි අපිට ඕනනම් සල්ලි දීලා يعني කැමති නැත්තම් ආපහු ගන්න පුළුවන් සතියක් දෙකක් ඇතුළත මේ සල්ලි ආපහු ගන්න
පුළුවන් ඔව් ඒ කියන්නේ අපිට ඕන රීෆන්ඩ් කරන්න
පුළුවන් රීෆන්ඩ් ගන්න පුළුවන් ඉතින් මේ වගේ
ෆීචර් අපල්ලගේ ඇත්තටම රීෆන්ඩ් පොලිසි එකක් තිබ්බේ
නැහැ නෑ දැන් ඉතින් ඒගොල්ලෝ ඒක වෙනස් විදිහකින් තියන try කරලා බලන්න දෙනවා සතියකටද කොහෙද ඉතින් ඒ අර ඒ තරංගයක් හොඳ තියනවා කියන එක තමයි එකෙන් පේන්නේ
ඒක තමයි ඉතින් මේ ඔක්කොම තියෙද්දි තමයි දැන් මෙහෙම දෙයක් උනේ එතකොට අපිට ආන්ඩ් ඉතල දැන් ඔරකල්ලට කෙලින්ම අනිත් එක දැන් චානුක්ස්නේ එක දැක්කේ ඔරකල්ල සල්ලි ඉල්ලලා තිබ්බේ නැති
නැති කතාව සල්ලි තිබුණේ මොකද මම දැන් අර මේක කලින් කතා කරගන්න තිබුණේ නේද කියන කතාවෙත් තමයි මට මේක මතක් වුනේ මේක එහෙම කතා කරලා නම් ඉස්සෙල්ල ඉන්නේ එක්ක සල්ලි ඉල්ලන්න එහෙම දෙයක් නේ එතන ඔරකල් සමාගම සල්ලි බලාපොරොත්තු වෙන්නේ මෙතන මරණයක් තමයි බලාපොරොත්තු
වෙන්නේ මරණයක් ඔව් ඒ කියන්නේ ඔරකල්ල කියන තිබ්බ මේක වහම අයින් කරන්න ඕනේ Google ලා ඒගොල්ලන්ගේ IP violations වෙන කෝඩ් software ඔක්කොම වහම අයින් කරන්න ඕනේ ඒ කියන්නේ ඇත්තටම Android එක අයින් කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ ඉතින් මෙහෙම දෙයක් කියන්න වැඩියෙන්ම කැමති කවුද? ඔරකල්ලාද ඇපල්ලාද?
ඒක නෑ. ඔරකල්ලාට මෙතන කිසිම මේ මාකට් එකේ කිසිම මේ වාසියක්
يعني ඔව් ලොකු වාසියක් නෑ.
වාසියක් නෑ. ඉතින් ඒ වගේම සමහර විට ඒගොල්ලන්ට ඕන නම් Java certification එහෙම තව ටිකක් දිනු වෙයි ඕන නම් මේ Android platform එකේ කට්ටිය මේ පාවිච්චි කරන්න යන එකෙන් Java adoption එක වැඩි වෙනවා.
ඔව්.
වෙනම JVM එකක් වුණත් එකම language එකනේ.
ඒක තමයි.
ඒ නිසා. ඉතින් ඒ වගේ ඩිරෙක්ට් වාසියක් නැතුව ඇයි මේගොල්ලෝ මේ
යන්නේ හදිසිය මේක එකපාරට කරේ කියලා
නේ එහෙනම් ඉතින් එක්ක මොනවා හරි වෙන පැත්තකින් සම්බන්ධයක් තියෙන අවශ්‍යය කෙනින් ඉතින් සැක අපිට අනිවාර්යෙන් එනවා
එනවා ඉතින් ඕක තමයි දැන් දැන්ට තියෙන කතාව ඉතින් මේක ඉදිරියේදී තව කොහොම මේක දිගාරේද මේක මේ ස්කෝලගේ IBM එකේ වගේ දිග දීර්ඝ කාලීනව යන උසාවි යන නඩුවක් බවට පත් වෙයිද මොකක් වේද අනිවාර්යෙන්ම ඉතින් මේ ග්‍රෝක්ලෝ වලගේ අලුතෙන් මොකද ග්‍රෝක්ලෝ මොකද දාලා තිබ්බද මේක
සම්බන්ධයෙන්
දෙකලා නීති මේව ගොඩක් කරලා කතා
කරන්නේ ඒගොල්ලෝ මේක ගැන මේ සමරි එකක් දාලා තියෙනවා තේ සමරි එකේ තියෙන ගොඩක් අපි කියපු ඒවා තමයි තියෙන්නේ
ඉතින්
ඒ අතරේ යා මේ මමත් මේ ළඟදී කතා හිත හිතපු දෙයක් ඒගොල්ලෝ මතක් කරලා තියෙනවා මේ අපේ කවුද RMS කලිකට කලින් ලියලා තිබුණා Java කියන trap එකක්
කියලා. ඔව් Java
trap. Java මේක free කරන්න කලින් දන්නේ
නැහැ. ඔව් free කරන්න කලින් තමයි අතන මේ
කියන්නේ. කොහොමද free කරලා පස්සේ ඒකට amendment එකක් උඩට ලියලා තිබුණා ඒ post එකේ.
ඔව්.
කොහොම නමුත් ඒකදී කියලා තිබුණා Java කියන trap එකක් මේක ගියොත් එහෙම මේ උගල වැටෙනවා එහෙම කියලා ප්‍රශ්න වෙන්න පුළුවන් කියලා RMS කිව්වා. නමුත් ඉතින් කට්ටියෝ අහන්නේ නැහැ. අපි අහන්නේත් නැහැ.
ඔව්.
මේ ගිහලා එනගන්න. දැන් ඔය දැන් උගුල්ලා දින්නේ Google සමාවටලා දින්නේ. ඔය ගිහලා එනගත්තේ.
ඔව්.
ඉතින් මේ වගේ කීපතාවම කිව්වට මිනිස්සු අහන්නේ නැහැ. නමුත් ඉතින් පස්සේ තමයි තේරෙන්නේ ආමියා කිව්වේ හරි නේද කියලා. ඉතින් මේ කතාවත් කියන්න ඕන. ඒ වගේම ඒ එනගන්න කතාව කියනකොට මෙතන අපි නිතරම එනගන්න පුද්ගලෙක් ඉන්නවනේ මේ අපේ මොනෝ එක හදන
මිගල් ඩිකාසෝ.
එයා මේ නිව්ස් එක
අහලා ළඟදී මේ ඊබන් මෝගන්ට බැන බැන මොකද්ද මේ ට්වීට්ස් එකක් දාලා තිබ්බනේ. ඊබන් මෝගන් තමයි මේ 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 ඔරකල්ලගේ සන් ඇක්විසිෂන් එකට ගොඩක් උදව් කරේ. ඒ වගේ කතාවකුත් මම දන්නේ
යත්ත කොච්චර. එයා මෙහෙම කතාවක් කියලා තිබුණා. මේ Java එකට මේ පහර වැඩි කියනකොටම මේ දැන් නියම වෙලා කියලා මේ බොරදියේ මාළු බාන හදනවා වගේ කට්ටියම C# වල මේ ප්‍රෝග්‍රෑම් කරන්න යනවා කියලා. මොකද ඔරකල් වල patent handler නෝලා Microsoft ලාය හොඳට කරනවා කියලා. හැබැයි එක විදිහින් හරි මොකද ඒගොල්ලෝ community permission එක දීලා තියෙනවා.
දීලා තියෙනවා.
ඒගොල්ලෝ ඉතින් තමන්ම කා ගන්න වෙන්නේ ඒක වැරද්දුව. ඒ කියන්නේ අදින් ගත්තත් එහෙම නමුත්
ඒ වුණානේ මේක සමාගමන්නේ community එක නෙමෙයිනේ එතකොට ඒක වෙනස්
අනිවාර්යයෙන්ම තත් වෙනස් ඒ වගේම C# සම්බන්ධනුත් RMS හොඳට විස්තර කරලා දීලා තියෙනවා article එකේ ඒ හින්දා ඒකට එකේ ආයෙ වැටෙන්න හොඳ නැහැ කියන එක තමයි කියන්න
තියෙන්නේ ඔව් ඒ කියන්නේ එක උගුලක වෙන්නලා ඒකෙන් තව උගුලකට පයින්න කියන
එක තමයි ඒක තේරෙන්නේ නැති වැඩක්
ඔව් ඒක තමයි
මේ
ඉතින් එහෙනම් ඉතින් ඔය නිවුස් එක ගැන අපි ගොඩක් කතා කරා මං ඉතින් ඉතින් හොඳ හොට් ටොපික් එකක් ඉතින් අපි තව බලමු මොකද මේක වෙන්නේ
තව බලන්න දේ ගොඩක් තියෙනවා මොකද මේකෙන් පේරෙන්ට්ස් වලට මොනවා හරි වෙන්න පුළුවන්
ඒක
ඔරකලට මොකක්
හරි මොනාර වෙන්න
පුළුවන් ඒක Google ලට මොකක් හරි වෙන්න
පුළුවන් ඒක තමයි
එහෙම නැත්නම් Java නැතිලා යන්න පුළුවන්
Java නැති
වෙන්න පුළුවන්
දැන් උදාහරණයක් විදිහට මේක ගිය පාර අපි දැන් ගිය පාර මේ වගේ දේ වෙලා Microsoft පෙරදුනා මං තිබුණේ ඒක නිසා තමයි .net එක පටන් ගත්තේ ඇත්තටම මොකද නැත්නම් Microsoft ලත් Java එක තමයි පාවිච්චි කරලා ඉදිරියට අරන් යන්න මේ මුලින්ම හැදුවේ
ඔව්
ඉතින් එහෙනම් අපි තව නිවුස් එකකට යන්නේ.
ඔව් ඒක තමයි. ඊළඟ නිවුස් එකට. ඉතින් ඒක තියෙන්නේත් අපි කතා කරගෙන ඉන්න මේ Google සමාගම ගැනම තමයි. ඉතින් මේකෙදි කියන්නේ තියෙන්නේ මම පහුගිය වැඩසටහනේදී මට ලාවට මතක් කළා කිව්වා Google සමාගම එක්තරා විදිහක වැරදි වැඩක් කරන්න ගියා කියලා.
ඔව් ඔව්
ඔව්. Verizon සමාගමත් එක්ක
ගන්නේ
neutrality ඇති
කිරීමේ. ඔව් අපි ඒ වෙලාවේ ඒක හරියටම දැනන් ඉන්නේ අපිට පොඩි අදහසක් තිබ්බා මේක open internet එකක් කරන්න යනවා කියන්නේ මේක අනිවාර්යෙන් open නම් නෙමෙයි මේක වහන්න යනවා
කියන්නේ. අන්න යන්නේ කියලා. ඉතින් මේගොල්ලෝගේ මේ කතාව මම හිතන්නේ Verizon එකත් එක්ක එකතු වෙලා මේ wired networks වල speed එක වැඩි කරන්න එක්තරා content source එකකට
විතර. ඔව්. සහ මේකෙදි FCC එකට බලතල දෙන්න කියන එකක් නේද මෙතන මේ නීතිමය වශයෙන් මේ FCC ඒ කියන්නේ US වල FCC ඒ කියන්නේ ඔක්කොම පාලනය කරන්නේ සාමාන්‍යයෙන් මේ ටෙල්කෝ සම්බන්ධයෙන් කියන්නේ මේ මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සිස් කාටද දෙන්නේ කොහොමද පාවිච්චි කරන ඉන්ටර්ෆියරන්ස් කොහොමද වෙන්නේ ඒ කියන්නේ දැන් ලංකාවේ තියෙන්නේ මේ මොකක්ද අපි කියන්නේ TRC
ඔව්
ඒ වගේ එකක් තමයි FCC කියන්නේ ඇමරිකාවේ
ඔව් ඒ කියන්නේ TRC දැන් ලංකාවේ දන්නවා ඇති සත භාගවල වැඩක් නැති
කියන්නේ
මිනිසුන්ට හොදක් වෙන එකක් නෙමෙයි
ඔව් අනිවාර්යයෙන්ම රෙගුලේට් කරනවා කියලා ඒකෙන් වාසිය ඇත්තටම තියෙන්නේ ටෙල්කෝස් වල විතරයි මේ TRC එකෙන් මේ end users වල ඇත්තටම ලොකු වාසියක් එන්නේ නැහැ ඇත්තටම ඉතින් ලොකු වාසියක් කියන වාසියක් එන්නේ
නැහැ
මේ ඉතින් දැන් FCC එකට දැනට ඉන්ටර්නෙට් එක එකේ පාලනයක් නැහැ ඒගොල්ලන්ට පුළුවන් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන ඒ ෆ්‍රීකවෙන්සිස් ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගැන කියන දේවල් විතරයි ඒගොල්ලන්ට කියන්න පුළුවන් මේ ෆ්‍රීකවෙන්සිස් ෆ්‍රී මේ ෆ්‍රීකවෙන්සිස් බෑ ඒ වගේව කියන හැර ඒගොල්ලන්ට පාලනය කරන්න බෑ ඉතින් ඒගොල්ලන්ට පාලනය දෙන්න කියන පොඩි මෙතන පොඩි ඩීල් එකක් යන්නේ එක පැත්තකින් වෙරයිසන් ඒගොල්ලන් ඒ ටෙල්කෝස්ලට කියනවා ඒගොල්ලන්ට පුළුවන් මේ දැන් බෑන්ඩ්විඩ්ත් එක මේ කන්ට්‍රෝල් කරන්න අනිත් පැත්තෙන් FCCලට කියනවා ඔයගොල්ලන්ට පුළුවන් නීතිමය වශයෙන් සමහර දේවල් ඉන්ෆෝස් කරන්න. ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් එක කොහොමද පාවිච්චි කරන්න කියන එක සම්බන්ධයෙන් ඔයගලන්ට පොඩි දෙනවා අපි සේ එකක්. කළා Google ලා එයා අස්සේ මං හිතන්නේ ඒගොල්ලන්ගේ මේ මේ
කන්ටෙන්ට්
එක එකනේ මං හිතන්නේ ඒක එක විදියකින් පාලනය කරන්න පුළුවන් සමහර ගෙවන අයට.
දැන්
මෙතන ඒකයි මේ අන්තිම දෙන්නේ. ඒ කියන්නේ මේ 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 කන්ටෙන්ට් බෑන්ඩ්විඩ්ත් එක අඩු කරන්න වෙන්නේ ගෙවන්න නැති අයට අඩු කරන්න පුළුවන්. හැබැයි ගෙවන අය නම් මෙච්චර අනිවාර්යෙන් ගැරන්ටි කරන්න ඕනේ වගේ. එතකොට Google අනිවාර්යෙන් ඒක ගෙවලා ඒගොල්ලන්ගේ YouTube වගේ ඒවා බලන ඒවායින් බෑන්ඩ්විඩ්ත් එක රිස්ට්‍රික්ට් කරන එක අවම කරලා ඒගොල්ලන්ගේ රිස්ක් එක නැති කරගන්න.
එහෙම නැති
අයට වෙන්නේ එහෙම නැති අයට තමම්ම ස්ට්‍රීම් කරන්න යන අයට බැරි වෙනවා. ඉතින් මේක ඉන්ටර්නෙට් එකේ දැන් ඉන්ටර්නෙට් එක කියන්නේ විශාල වෙන්න ප්‍රධාන හේතුව තමයි user generated content. දැන් දැනට user generated content උත් ඇත්තටම user generated වුණාට මේක ඔක්කොම හෝස්ට් කරන්නේ දැනට companies වල මේ servers. ඒ කියන්නේ අතරම් peer to peer culture එකක් තාම හරියට නැහැ නේ.
නෑ.
දැන් ඊළඟට එන්න තියෙන මන්නම් හිතන්නේ wave එක තමයි peer to peer wave එක. ඒ කියන්නේ ඇයි අපි YouTube පාවිච්චි කරන්නේ? අපිට ඕනේ YouTube. අපිට පුළුවන් අපේ machines වල මේක දුව දාලා අනිත් අයට මේක ගන්න පුළුවන්. ඒක එළිම BitTorrent වගේ දෙයක් විදියකින්. ඉතින් මේ වගේ දෙයක් ආවොත් ඒක නවත්තන්න අපි දෙනවා බලතල අරගලන්ට. ඒක තමයි මේකෙන් කියන්නේ.
ඒක තමයි මෙතන කියන්නේ. මේ වගේ දෙයක් ඇති නොවෙන්න.
ඒකට මේ වගේ දෙයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ Google ලාට බය වෙන්න දෙයක් නැහැ. මොකද Google ලා දන්නවා මං හිතන්නේ මේ ඊළඟ wave එක මේක තමයි එන්නේ. ඉතින් මේක නවත්වන්න.
ඒක කාලයක් හොඳට නිදා ගන්න පුළුවන් කියලා. ඉතින් මේගොල්ලෝ ඉතින් මේ කරපු වැඩේ ගැන අනිවාර්යෙන් community එකට තද වුණා.
ඊට
පස්සේ ඒකට බැනලා හැම blog එකක් වගේම කතා කරනකොට Google ද තමන්ගේ පැත්තෙන් කිව්වා අපි නෑ මෙහෙම මේ හොදක් කරන්න යන්නේ කියලා. ඔගේ පාට ටිකක් ගහලා ලස්සන.
පාට ටිකක් ගහලා කිව්ව ලස්සන කතාව. Alice in Wonderland කතාව.
මේ Twitter එකේ දැම්මා. මේ අපේ පැත්තෙන් දෙයක් කියන්න දෙනවා මං මට ඒ ට්වීට් එකේ තියෙන ස්වරයෙන් තේරුණා
මේ
මේක දැන් මිනිහා පිස්ටිබෝන කියන කවුරුත් අපි ෆ්‍රී කමියුනිටි එකයි දන්නවා
දන්නවා
හරි පැත්ත වෙනුවෙන් නැගිටින කෙනෙක් මේ කාලයක් වෙන මෙච්චරක් කාල වෙනකම්
ඒක තමයි
මිනිහා කිව්වේ අපෙන් අපිටත් කියන දේ තියෙනවා මේක බලන්න කියලා වගේ ට්වීට් එකක් දාලා
ට්වීට් එකක් දාලා තිබ්බේ ඔව්
මේ නමුත් ඉතින් මට නම් තේරෙන්නේ නැහැ ඉතින් මොනවා කියද
කියලා ඔව් ඒ ඉතින් ඔක වේලාසෙන් කිව්වේ නැත්ේ ඒයි පස්සේ ඔක
ඔව්
දැන් මේ නිකන් ඉස්සල්ලා ෂේප් එක දෙන්න හදලා දැන් කතාව කදාගෙන
ඉන්නවා. ඒ වගේ කියන් තියෙන්නේ ඒ දාපු එකිනුත් තව ටිකක් අඩිට තදුනේ විතරයි වුණේ.
මොකද
යා එතන කියතිවි. එතන ක්‍රිස්ටි බොන්න මේ ලියතිවනේ.
කොහොමද
මේ ලියපු කෙනා ඒ සමාගම ලියපු විදිහෙන් තේරුනේ. තව ටිකක් ඕක නිකන් පඹ ගාලක් වුණේ ඒක විතරයි. මේ ඉතින් ඔහොම තමයි Google සමාගම දැන් ඉතින් ඊවිල් වෙලා තියෙන්නේ.
ඔව්. ඉතින් දැන් මේ ඊයේ පෙරේද තිබ්බ නේද පොඩි මේකට විරුද්ධව Google ඔෆිස් එකේ ඉස්සරහා
මේ ප්‍රොටෙස්ට් එකක්
තිබ්බා. ප්‍රොටෙස්ට් එකක් තිබ්බනේ. ඉතින් ඒක තමයි ඊළඟ අපේ මං හිතන්නේ මේකත්
එක්ක
නිවුස් එකනේ.
මේ ඔව්. ඒක විදිහට තියෙන්නේ. මේ ඉතින් මේකෙදි මම හිතන්නේ මේ Google සමාගමේම මේ එම්ප්ලොයිස්ලත් විශාල ප්‍රමාණය 600ක් වගේ ගණක් මම හිතන්නේ නේද බට්.
Google සමාගමේම මේකට විරුද්ධව
ඉන්නවා. විරුද්ධව මේ
සයින් කරලා පිටිෂන් එක.
පිටිෂන් එක සයින් කළා මං හිතන්නේ මේක මොනවද?
ඔව්. මම දැක්ක තව ආටිකල් එකක් තිබ්බා Google versus Google. ඒ කියන්නේ Google 2006 කියන කතාවයි Google දැන් කියන කතාව අතර පරස්පර මේකක් තියෙනවා.
ඒගොල්ලෝ ඉස්සර net ට්වීට් එක අකමැති කියලා කියපු ප්‍රකාශිකුත් තියෙනවා. දැන් මේ වෙනස්කම්. ඉතින් ඒ වගේම මම දැක්ක Google article එකේ මේගොල්ලෝ කවුද? Oracle සමාගමත් කියලා තියෙනවා. අපි patent
ගැන විශ්වාස කරනවා. මෙතන මේමයි මෙතන මේ neutrality කිව්වම අපිට ඉතින් හොඳ දෙයක් කියලා. දැන් net neutrality කියන්නේ හොඳ දෙයක්.
Neutrality මොකද?
ඔව් ඒ කියන්නේ දැන් net neutrality එක තියෙන්න ඕනේ.
ඔව්.
අනිවාර්යයෙන්. ඒ කියන්නේ net එක කවුරුත් පාලනය කරන්නේ නැහැ. ඒක neutral.
ඔව්.
ඉතින් ඒ වචනේ පාවිච්චි කරමින් මේගොල්ලන් කරන්නේ නැන්නේ ඒක අනිත් පැත්ත.
අනිත් පැත්ත.
මේක නිකන් අර DRM වගේ digital rights management කියලා digital restriction සමයි manage කරනවා.
ඔකට හරි වචනේ RMS
කියන්නේ. RMS කියන වචනය මේකට හොයාගන්න.
ඔව් ඒක තමයි. මේ ඉතින් කොහොම නමුත් ඉතින් Google සමාගමට විරුද්ධව මේ protest එක ගියා. ඒ වගේම email campaign එකක් ගියා විශාල ප්‍රමාණ ලොකු.
ඔව් මම හිතන්නේ EFF එකත් මේ වෙලේට බහැලා ඇති ගොඩක් කරා.
ඔව් EFF එක අනිවාර්යෙන් ඉන්න. ඒ වගේම කට්ටියගේ මේ මම දැක්ක මේ එක සම එක මේ ගැන කරපු activists ලා කට්ටියක් මේ FCC එකේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් කොහෙද ෆෝන් නම්බර් එක දීලා තියෙනවා පුළුවන් නම් මේකට කෝල් කරලා කියන්න මේ වැඩේ නවත්තන්න කියලා නම්බර් එක දීලා ඉතින් ඒ වගේ දේවල් ටිකක් කරගෙන යනවා මොකද මේකට විරුද්ධව
ඔව්
ඉතින් අපිට බලන්න පුළුවන් දැන් Google ලා මේ ගිරයක් ගිරේකට අහුණා වගේ තමයි ඉන්නේ මේ පුවක් ගිරියක් මැදින් තිබ්බා
ඔව් ඔව්
ලොකු ප්‍රශ්න
Google ලා මං හිතන්නේ එච්චර හොඳට මේක ගැන හිතලා නැහැ මේ මේක කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතලා බලලා නැහැ මේක මේ කරන්න ඉස්සෙල්ලා නැනගන්න මෙච්චර නැනගන්නවා කියලා Google ලා හිතලා නැහැ මං හිතන්නේ මේක ෂේප් එකේ ලිස්සලා දාන්න පුළුවන් කියලා තමයි හිතලා තියෙන්නේ
ඔව් ඉතින්
ඒකනේ Google ලා ඉතින් ඒගොල්ලන් ගොඩක් හොඳයිනේ ඒගොල්ලන් කියන්නේ do no evil කියලානේ ඒගොල්ලන්ගේ motto එක. ඉතින් ඒක තාම මිනිස්සුන් ඒක පිළිඅලගෙන මේ Google ලාට කැමති කැමති දේවල් කරන්න දෙයි කියලා තමයි හිතාගෙන තමයි ඒගොල්ලන් මේ වැඩේට බැස්සේ.
ඉතින් අර මේ protest එකේදී 100 දෙනෙක් විතර වගේ Google එක ඉස්සරහට ඇවිල්ලා මේකට විරුද්ධව පෙළපාලියක් වගේ
ක්‍රියා කරා කියලා. ඔෆිස් එක ඉස්සරහමනේ.
ඔව්. ඉතින් මේකෙන් පේනවා මේගොල්ලොත් එක දැන් community එකක් නැහැ. අපිට කම්පැනිස් තුත් නැහැ.
ඔව්. එහෙම දෙයද තමයි මේ ලෝ සූට් එකත් ඉස්සලා කියව එකත් ආවේ ඉතින්.
ඔව්. ඉතින් ඒ වගේ අත්‍යත් තමයි Google සමාගමට තියෙන්නේ. ඉතින් අපි ඊයඟට මොකක් හරි තියෙනවද නිවුස් එකක් අපිට මේ
ඉතින් ආයිත් Google සමාගෙන්ද ආයි සන් සමාගමම යන් ඉතින්.
ඒක තමයි. ඉතින් මොනවද
කරන්නේ? සන්ුයි Google යතර තමයි අද යෝයෝ කර කර ඉන්න වෙන්නේ.
සන් කිව්වට ඉතින් සන් නෙමෙයි මේ වැරදි ඔක්කොම කරන්නේ මේ.
ඔක්කොම සන් කිව්වට ඉතින් මේ ඔක්කොම Oracle තමයි කරන්නේ
ඉතින්. මේ ඉතින් කොහොම නමුත් ඊළඟට කියන්න තියෙන නිවුස් එක තමයි අපි Oracle මේ Solaris ගැන
Solaris ගැන
අපි කියමු. Solaris නියන් මම Solaris board meeting එකක් තියෙන අවශ්‍යයි මේ ඒකෙදි කියන Solaris වල අනාගතේ මොකද්ද කියලා මම හිතන්නේ ඒක දැන් තිබිලා
ඔව්
ඒකේ වෙන්නේ
ඔව් අපි දැන් ගියේ පාර එපිසෝඩ් එකේ කිව්වනේ දැන් මේක ඔෆිෂියලි ඇත්තට මේ මෙනම් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මේක කරගෙන යනවා කියලා
ඉනිමොස් කියලා මේකේ ෆෝක් එකක් වගේ
වෙනම කරගෙන ඉනිමොස් කියලා ෆෝක් එකක් තියෙනවා ඉතින් ඊට අමතරව දැන් වෙච්ච දේ තමයි මේ සන් සමාගමෙන් sorry Oracle සමාගමෙන් ලීක් වුණා මේ මොකද්ද Solaris operating system එකේ අනාගතයේ ඒගොල්ලන් හිතන විදියට කියලා ඒගොල්ලන්ගේ plan එක මේ Oracle ලගේ plan එක මේ Solaris වලට කරන්න යන plan එක සම්බන්ධයෙන් දෙයක් leak වුණා. ඒ article එකේ කියන විදියට ඇත්තරම මේගොල්ලන් දැනට තියෙන open culture එක තව ටිකක් අඩු කරලා ඒ කියන්නේ මේ code එක එළියට දාන එක දැනට openly දැන් ඇත්තටම code එක develop කරනවා.
ඒ කියන්නේ Solaris කියලා කියන්නේ
open Solaris එක දැනට openly develop කරනවා. ඒ කියන්නේ අපිට මේ code එක check out කරන්න පුළුවන්. ඒකට contribute කරන්න පුළුවන්. ඒක නවත්තන්න ඉක්මනටම ක්‍රියාමාර්ග අරගෙන මේක දැනට license එක අනුව එළියට දාන්න ඕන නිසා ඒගොල්ලන් ටිකක් කල් ගිහිලා පරක්කු වෙලා ඒගොල්ලන් ඉස්සෙල්ලා release එක දැම්මට පස්සේ එළියට දානවා. ඒ වගේම ඒගොල්ලන් වෙනම distribution එකක් හදනවා binary only source code නැතුව. ඒකට express මොකද්ද කියලා දාලා ඒක එළියට දානවා. එතකොට මිනිස්සු ඒකටත් ඇබ්බැහි වෙයි. ඒ වගේ පොටි හොර වැඩක් ඔන්න එළියට ආවා.
අර Microsoft ලාගේ එළියට
එනවා. එළියට එනවා කියන්නේ Oracle ලාගේ හොර වැඩකුත් ආව අනිවාර්යෙන්ම ඉතින් මේවා එළියට දාන්න ඇතුළෙම ඉන්න අය තමයි. මොකද ඒගොල්ලන් කැමති නැහැ මේ මොකද්ද වෙන්න යන්නේ කියලා. ඉතින්
මම දැක්ක ළඟදී මේ Solaris 11 කියලා එකක් එනවා ඒ open Solaris
නෙමෙයි ඔයක තමයි ඒ 11 දී තමයි මේ ටික ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලන් open Solaris 11 මේ විදිහට තමයි ඒගොල්ලන් ක්‍රියාත්මක කරන්නේ
හරි
හරි ඒකයි මේ කියන්නේ
ඉතින් කොහොම නමුත් ඉතින් Solaris වලත් අනාගතයේ සුන් උනා කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ
ඔව්
මේ ඉතින් දැන් අපි
ඔව් මේමයි ඉතින් මං හිතන්නේ අර open project එක ඉතින් කරගෙන නැහැ හැබැයි ඉතින් කොච්චර මේකට පණීද මිනිස්සු මේකට ඒ සෙට් වෙවි කියලා අපි මේකේ දැන් හොඳ හොඳ කට්ටිය ඉන්නවා සන් එකේ වැඩ කරපු මං හිතන්නේ ජෝ බල ෆිප්ස් පිප්ස් එහෙම ඉන්නවනේ මේකේ
ගොඩක් දෙනෙක් හොඳම කට්ටිය ටික
ඉලුමෝ සයිමන් පිප්ස් ඒගොල්ලන් එහෙම මේක ඉලුමිනල් ප්‍රොජෙක්ට් එකට අවිල්ල
තියෙනවා ඉතින් ඒ වගේම මේගොල්ලෝ කියලා තියෙනවා මේ Oracle සමාගම අපිට මේක අවුට්සෝස් කරන්න කිසිම අවස්ථාවක් නැහැ මේක ඩෙවලොප්මන්ට් එක කියන්නේ කමියුනිටි එක ඕනේ නැහැ කියන කතාව
කියලා තියෙනවා ඔව් Oracle දිගටම කියලා තියෙනවා ඒගොල්ලන්ට කමියුනිටි එක ඕනේ නැහැ කියන එක
තමයි ඉලුමෝස් කියන එකට කිසිම සපෝට් එකක් දෙන්නත් බලාපොරොත්තුවක් නැහැ මොකද ඒකේ ඩෙවලොපර්ස් ලා ගොඩක් කියලා තියෙනවා අපි බලාපොරොත්තු වෙන අනුතරම Oracle එක අපි ඩෙවලොප් කරන එකට හෙල්ප් එකවත් දෙයි කියලා
එහෙනම්
ඒගොල්ලන්ට කරදර වෙන්න තියෙන ප්‍රමාණය අඩු නිසා
ඒක තමයි
ඒ මඟවත් තෝරගෙන නැහැ. මේ ඉතින් අපිට ඊළඟට ඕරි වෙන්න ඕන software දෙකක් තියෙනවා MySQL සහ OpenOffice. ඒ දෙක තියෙනත් Oracle යටතේ. ඉතින් ඒ දෙක
තව තියෙනවා ඉතින් VirtualBox.
VirtualBox. ඒ දෙක නම් ඒකත් දැන් මම හිතන්නේ බාගෙට මරාගෙන යනවා කියලා
අපි කතා කරා. ඒක තමයි අපි කිව්වනේ.
ඉතින් මේ දෙකට ඝාතන සැලසුම් එළි වෙන්නේ කවද්ද කියලා තමයි අපි දැන් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේම හැබැයි OpenOffice ගැන කියද්දි OpenOffice 3.3 beta release එකක් මේ පෙරේදා වගේ මම හිතන්නේ එළියට ආවා.
OpenOffice.
ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් මේ ඩෙවලොප් වෙන්නේ නැනවා. මොකද ඒකට එකක් විරුද්ධව කරන්න ගියොත් නම් ටිකක් තව ටිකක් අමාරු වෙනවා නේද
බලන්න. ඒක තමයි ඒක තමයි. අනිත් එක තමයි මම හිතන්නේ ඔරකල්ලාටත් ඒක මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙන software එක. මොකද open office කියන්නේ ඉතින් ගොඩක් corporate ලෝකේ පාවිච්චි කරන දෙයක්. ඉතින් ඒගොල්ලන් මම හිතන්නේ මේ ඒක මාර්ගයෙන් තව business plan එක පස්සේ හරි තමයි ඒක leak වෙයි තව පස්සේ මොන හරි එකක්. මම හිතන්නේ ඒගොල්ලන් සල්ලි හොයන්න මොකක් හරි විදියක් මේකෙන් හොයාගෙන. හැබැයි මම හිතන්නේ මේකට ඒගොල්ලන් ගාව දැනට package එකක් නැති නිසා දැන් ඔරකල්ලා මේ පැත්තේ මොකුත් නැහැ නේ. එනිසා මම හිතන්නේ මේක මේගොල්ලන් කරගෙන ඇයි දැන් Oracle වල වෙලා තියෙන්නේ දැන් open solaris එක ඒගොල්ලන් එක පැත්තකින් linux support කර කර දැන් ඒකත් එක්කගෙන කරගෙන හිටියේ. එතකොට දැන් මේ මම හිතන්නේ open solaris එක මරන්න ඒකට අවශ්‍යතාවයක් තියෙනවා.
ඔව්.
ඉතින් ඒක මරන මේ විදිය තමයි මේ කරන්නේ. ඒ විදියක තමයි මේ පැහැදිලි වුණේ.
ඔව්. ඉතින් මේ අපි ඊළඟ news වලට යමු එහෙනම්. ඉතින් මේ දැන්ගු වෙලාගින් හොඳ
අපි හොඳ නිවුස් එකක් තියෙනවා නම් කියලා දාමු නේද?
කියුන්නේ ඒ නිසා අපි කියලා බලමු.
ඒක තමයි.
මේ Firefox 4 beta එක ගැන අපි ඉතින් කියන්න ඕනේ.
ඔව්.
මේ ඒක ගැන සුභාරංචි ගොඩක් තියෙනවා කියන්න පුළුවන්. ඉතින් හොඳ අතට හැරිගෙන යනවා දේවල්.
ඔව්.
අපි අර කණි කතා කරු ජීගමන් කියන මේ
JavaScript
engine එක. ඒක බෝධුරට ඇවිල්ලා තියෙන beta එක ඇතුළට.
ඔව්.
ඒ වගේම බොහොම ලස්සන සහ innovative විදිහට tab manage කරන tab candy කියන එක beta එකට තාම මම හිතන්නේ නැහැ. නැතිනාට ඒගොල්ලෝගේ ඇතුළට ඇවිල්ලා තියෙන මේ nightly build එක මම පාවිච්චි කරලා බැලුවා.
ආ. ඒ කියන්නේ මේ Firefox 4 වල ඒක තමයි එන්නේ.
ඒක තමයි එන්නේ.
මොකද්ද මේකේ තියෙන විශේෂත්වය මම දන්නේ
නැහැ. විශේෂත්වය බඩ් අපිට පුළුවන් desktop එකක programs handle කරනවා වගේ tabs ටික අපිට පුළුවන් handle කරන්න වෙනම මේ interface එකක් එනවා බොහොම ලේසියෙන් යන්න පුළුවන්.
ඔකේ. හරි හරි මට ඒක පෙන්වක
මේ දැකි නැති මොකද
මම දැක්ක ඉතින් ඒක task bar එකේ නිකන් වෙන windows open කරවගෙන task මේ ඒ task
නේ නේ task bar එකට සම්බන්ධයක් නැහැ. Firefox වලම එක්තරා mode එකකට ඇවිල්ලා අපිට එතන පුළුවන් tab group කරන්න පුළුවන් එහෙම එහෙම.
ඉතින් දැන් අපි කියන්නේ task bar එක විදිහ නෙමෙයි interface එක යන්නේ. කියන්නේ task bar එක අපේ apps ගොඩක් එකට වුණාම stack වෙන්නේ.
ඒ වගේ තමයි නමුත් ඉන්ටර්ෆේස් එකේ වෙනසක් තියෙනවා නේද? ඒ කියන්නේ ඒක තියාගෙන ඉන්න විදිහ ටැබ් ස්ටික මේ
ඇත්තද? මම තමයි මම දැක්ක විදිහට තේරුණේ ඒ වගේ මම Windows එක මම දැක්කේ ඔක.
අහ මම මගේ ෆ්ලික් එකේ අප්ලෝඩ් කළාදී මගේ පික්චර් එක කොහොමද එන්නේ කියලා. මේ මොකද ඒක ටැබ්ස් වෙන වෙනම group කරලා තියා ගන්නවා.
ඉතින් ඒක මේ හොඳයි කියලා හිතන්නේ.
හොඳයි මට නම් බොහෝ දුරට හොඳයි කියලා හිතන මොකද අර ටැබ්ස් ගොඩක් අරින කෙනෙක් වුණා නම් අර group කළ වෙන වෙනම මේ ටැබ් group tab group එක එක වෙලාවකට පෙන්වන tabs ටික.
හරි හරි.
ඒ නිසා අපිට පුළුවන් අර view එකට ගිහිල්ලා අපි එක එක groups වෙන වෙනම අරගන්න.
හරි. හැබැයි group එක ඇතුලේ සාමාන්‍ය දේ තමයි tabs තියෙන්නේ.
තියෙනවා.
ආ එහෙනම් අවුලන්නේ.
ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මෙච්චර කාල පැවතිච්ච පුරුදු වලට හානියක් වෙන්නේ නැහැ. අර ටික group කරලා manage කරගන්න පහසුයි.
ඒක විතරයි ඒක වෙනසකට තියෙන. හරි හරි.
ඉතින් ඒ වගේම
එතකොට අර අනිත් feature එක ඒගොල්ලන්ගේ අර මේ වෙනම process වල දුවන වැඩි ඒකත් එනවාද?
ඒක නම් තාම මම හිතන්නේ මේ ඇවිල්ලා කියලා තාම news නම් දැක්කේ නැහැ කොහොමද කියලා.
ඇත්තද?
මොකද tabs වෙන process වලට යවන්න නේද
මේ හැබැයි ඒගොල්ලන් කියලා තිබ්බනේ page එකේ වෙන වෙනම කොටස්
ඒගොල්ලන් ඒක මේක දැනටමත් implement කරලා දින මම හිතන්නේ මේ 4 එකේ දිනවා ඇති. ඒ කියන්නේ මේ
3.4
නෑ
4.0 4 එකේ නෝ එකක් නේ. ඒත් ඒකත් අලුත් feature එකක් ඉදිරියනවා.
ඔව්. මොකද ඒක මම හිතන්නේ මේ අර patch එකක් හරි මොන හරි ඒ විදිහට ලබා දුන්න කලින් ඉඳලම මේ ඒක අපිට පාවිච්චි කරන්න මම හිතන්නේ 4 එකේදී default එන්න ඉඩ තියෙනවා. ඒ වගේම JavaScript handle කරන විදිහේ වෙනස්කම් කීපයක්
තියෙනවා කියලා.
තියෙනවා. ඒ වගේම CSS 3 ද 4 ද මත නම්බරින්
CSS දැන් යනවා ඇත්තේ 4 දැන් 3 තමයි දැන් යන්නේ.
ඔව්.
4 තමයි 4 කියලා එකක් තියෙනවා මන්ද ඊළඟ වෙන දින එකක් ගන්න.
මොකද නම්බර් එක කියලා මේ සහ HTML5
3 මන් දන්නේ විදියට.
HTML5 වලට අදාළ implementations ටික අලුත් අලුත් features ටික.
ඔව්. ඒ වගේම තිබ්බ නේද multi touch support ගැන මන් දැක්ක. ඒගොල්ලන් වෙනම අලුතෙන් extensions වගේ දාලා තිනවා. ඒක කෙලිම standard එකක් විතර දෙන්න ඉන්නේ කියලා.
ඔව් Firefox 4 beta 3 එක වෙද්දි මේ
pinch to zoom or pinch කරන ඒවා ඒ වගේ gestures උත් තියෙනවා.
ඔව් ඒ කියන්නේ browser එක ඇතුලේ මේ ඒ
වගේ browser එක ඇතුලේ multi touch කරන්න support කරනවා කියලා නේ.
ඒක තියෙනවා. ඔව්. ඉතින් ඔන්න ඔය වගේ ටිකක් බලාපොරොත්තු තියෙන features ටික ඒ වගේම මේ මේක look and feel එකත් වෙනස් වෙනවා. මොකද මේ tags ටික URL biking උඩට අරගෙන
ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ නිකන් Chrome වල වගේ.
Chrome වල වගේ.
මම ඒකට ආසයි.
ඒක මේ වෙද්දි Apple සහ Mac versions වල විතරයි දැනට. මොකද Linux වල තාම මේ theme එක ඒගොල්ලෝ develop කරලා ඉවර නැහැ. මොකද beta 3 එක වෙද්දි තාම ආවේ නැහැ.
හරි.
මේ ඊට කලින් ඊට පස්සේ ඉස්සරහට Linux වලත් එනවා කියලා තමයි කියන්නේ.
මම හිතන්නේ මේක එළියට දානකොට ආවොත් හොඳයි. නැත්නම් ඉතින් නම් අපි මොන හරි එක ගැන කියන්නත් දෙනවා.
ඒක තමයි. අනිවාර්යයෙන් මම හිතන්නේ මේ
release එක වල ගොඩක් මාගේ සැලකිල්ලක් දෙනවා කියලා.
දේ ටික තමයි Firefox ගැන කියන්න තියෙන්නේ.
ඔව්. මේකෙන් ටිකක් සන්තෝෂවත්
සන්තෝෂයක් අපිට මේ තිබිච්ච හැටියට
පොඩ්ඩක් සන්තෝෂ වෙන්න පුළුවන්.
ඊට පස්සේ ඊළඟට තියෙනවා අපි ඉන්දියා ඉන්දියාවේ ඩොලර් 35 ටැබ්ලට් එකක් කියලා කිව්වා.
ඔව් අපි ඒක ගැන කිව්වනේ.
ඔව් ඉතින් ඒක අපි හිතුවා නේද මේක
යථාර්ථයක්
අමාරුයි නමුත් බොහෝ දුරට මේක යථාර්ථයක් වෙන්න මට්ටමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ දැන් අලුතෙන් කියලා තියෙනවා මේ Android එක දුවනවා කියලා කන්ෆර්ම් කරලා තියෙනවා. Android තමයි යන්නේ කියලා. මොකද කලින් කියද්දි අපි කොහොමද Linux එකක් අපි දන්නේ නැහැ හරියටම Android වෙන්නත් පුළුවන් කියලා.
ඒක තමයි.
දැන් කියලා තියෙනවා Android තමයි යන්නේ කියලා.
ඉතින්
මේ වගේ ඒ වගේම ඒගොල්ලෝ ඩොලර් 30
ඒගොල්ලෝ version එකක් ගැන එහෙම කියලා නැතුව ඇදිනේ
Android මොන version එකද කියලා එහෙම කියලා නම් තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේම
මේක OLPC project එකත් එක්කත් දැන් සම්බන්ධ වෙන කතාවක් තිබ්බනේ.
ඊළඟ news එක විදිහට තියෙන Nigdoponte මේගොල්ලන්ට කියලා තියෙන සම්පූර්ණ සහයෝගය ලබා
දෙනවා කියලා. මොකද එයාට 100% කරගන්න බැරි වෙච්ච මේගොල්ලෝ 35% කරනවා
නා කිව්වහම. ඉතින් ඒකෙදි එයා කියලා තියෙනවා මෙහෙම අපේ මේ වෙනකම් කරපු තාක්ෂණික දේවල් දැනුම ඔක්කොටම ඒගොල්ලන්ට access ලබා දෙනවා කියලා.
මොකද
ඒවෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් කරන්න. ඉතින් ඒ වගේම එයා කියලා තියෙනවා දේවල් හයක් කියලා තියෙනවා මේගොල්ලන්ට කරන්න කියලා මේ ඉගෙන ගන්න විදිහ ළමයි මේකෙන් වෙනස් කරන්න.
ඔව්
මේකට මේ ඩියුරබිලිටි ඔයාලා ලබා දෙන්න එහෙම එහෙම කියලා මෙයා අර තමන්ගේ ප්‍රොජෙක්ට් එකේ ඉදිරිච්ච ගෝල්ස් ටිකක් මේගොල්ලන්ට කියලා තියෙනවා පුළුවන් නම් ඉස්සරහට අරගෙන යන්න කියලා. කියලා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන ප්‍රකාශය නිකෝලස් නිග්ඩොන්ටේ OLPC එක වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි
ඔව් ඒ අපි බ්ලොග් ඒ මේ මේකට ලින්ක් එකක් දෙමු. මේක මම හිතන්නේ වීඩියෝ එකක් එහෙම තියෙන NDTV එකේ මම හිතන්නේ කරපු රිවිව්.
ඔව් ඒ වගේම නිග්ඩොන්ටේ
ඩිවයිස් එක රිවිව්
එක දේවල් ටිකත් මේ OLPC සම්බන්ධව උනන්දු කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන අදහස් හයක් තියෙන්නේ. මේ ලින්ක් එකත් අපි දෙන්නම් කියලා බලන්න. ඊළඟට කියන්නේ තව ෆ්‍රී සොෆ්ට්වෙයාර් ආතින් බැලුවොත් එහෙම ගොඩක් වැදගත් වෙන නිවුස් එකක්. මොකද මේ ලෝකේ පළවෙනිම සම්පූර්ණ ෆ්‍රී සොෆ්ට්වෙයාර් GSM ස්ටැක් එක යූසබල් තැනකට ඇවිල්ලා තියෙනවා දැන්. මේකේ නම මට මතක විදිහට Osmo
DB. ඔව් මොකද අපි ගොඩක් කරලා අපි කිව්වා දැන් ඕපන් සෝස් මුලින්ම මේක ඕපන් මෝකෝල තමයි ඕපන් සෝස් ෆෝන් එකක් හදන්න පටන් ගත්තේ. ඒකලං hardware නමන ඕපන් සෝස් කරලා ඒකලං අර GSM කි මොඩියුල් එක ඕපන් සෝස් කරේ නැහැ. මොකද ඒක කරගන්න විදියක් නැහැ කියලා. මොකද ඒකට ඒ කම්පැනිස් කැමති නැහැ.
කැමති නැහැ කරන්නේ. ඉතින් මේ කොහොම මේ GSM කියන ඒවයි ගොඩක් හැකර්ස් hardware hackers ලා මේක ෆ්‍රී දෙන්න ගොඩක් දේවල් කරගෙන ආවා. ඉතින් ඒ අතර එකක් තමයි මේ Osmocom BB කියන මේ ස්ටැක් එක ඒගොල්ලෝ ලියලා තියෙනවා. ඒ වගේම TCH ට්‍රැෆික් channel කියන ඒ පොඩ්ස් ඒ කෝල් රිලීස් එක දෙකම එකතු කරලා මේගොල්ලෝ පුළුවන්කම ලැබිලා තියෙනවා මේගොල්ලන්ට දුරකථන නැවතුණා ලබා ගන්න. අතට මේ කියන්නේ
පාවිච්චි
කරන්න ලැබෙලා. ඔකේ ඇල්ෆා ලෙවල් එකකට දැන් ඇවිල්ලා තියෙන්නේ.
හරි.
දැන් ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මේකේ මේ ඒගොල්ලන් මේ මොකද්ද මේකෙන් මේ ඩ්‍රයිවර් එකක් නෙමෙයි මේ ඇප්ලිකේෂන් ලෙවල් එකේ තියෙන
GSM ස්ටැක් එක තමයි මේ ෆ්‍රී සොෆ්ට්වෙයාර් තමයි තියෙන්නේ.
ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් මේක කිව්වත් අපි දැන් networking වලදී පාවිච්චි කරනවානේ ethernet වල එක එක OSI මට්ටමේ යනකොට එක එක layers. ඒ වගේ GSM වලත් වෙනම ඒගොල්ලන්ගේ networking පැත්තේ තියෙනවා stack එක.
ඒක
ඔව් protocol stack එකක් තියෙනවා. දැන් මේක implement කරලා තියෙන open source software විදියට. ඒකයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් මේක වෙන්නේ firmware එකක් විදියට proprietary ඒ මොකක් හරි chip එකක් ගත්තම ඒකෙන් තමයි වෙන්නේ. ඒක black box එකක් විදියට තමයි අපි ඒකට කතා කරන්නේ.
ඉතින් මේගොල්ලෝ මේ chip එක ගාමක් කියලා තිබ්බා මට මතක නැහැ. හිට base band chip.
base
band කියන වර්ගයේ chip එකත් එක්ක වැඩ කරනවා කියලා Osmocom BB කියන එක සහ මේ traffic channel කියන දෙක එකතු කරලා.
ඉතින් මේකෙන් මොනවා වගේ දේවල් කරන්න පුළුවන් ඉද කියන එක තමයි පස්සේ මේ දැනගන්න.
ඒකට තමයි දැනගන්න ඕනේ.
හැබැයි ඉතින් මේකෙන් මොකක් හරි towers වල තියෙන exploit එකක් මොනවාරි හොයාගන්න පුළුවන් ඒද ඒ වගේ බයක් ගැන මම හිතන්නේ ඔපරේටර්ස් වලට ගොඩක් කැට වෙන්නේ මේ වගේ බය තමයි ඉතින් මේක
ලඟ. ඔව් එහෙමයි. ඉතින් ඒ වගේ කතා කරනවා ඉතින් ඔය closed source එක වුණත් මේ පහුගිය දවස්වල ප්‍රයත්න වෙච්ච DevCon එකේදී කෙනෙක් පෙන්නලා
තිබුණා ඒක ගැන දේවල් ටික. ඒක තමයි ඉතින් closed source එකේ ඇත්ත security එක ගන්න බෑ කියන එකේම එකයි.
ඉතින් යා කියන්නේ GSM මාපහ ගොඩ දාන්න බැරි විදිහටම
ඒක කාලා තියෙනවා
කියලා එයා කියලා තියෙනවා. එයා ඩොලර් 1500 එක gadgets වලින් හදලා මේක hack කරලා පෙන්නනවා. ඒ කියන්නේ ඒක දැන් තියෙන එක කොහොමඩවත් ගොඩ දාන්න
බෑ. ගොඩ දාන්න බෑ.
ඉතින් මේ ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේකට විරුද්ධ වෙන්න නම් කට්ටියට හේතුවක් නැහැ.
ඔව්.
ඉතින් කොහොම නමුත් ඉස්සරහට ෆ්‍රී ෆෝන් එකක් එනවා නම් කවදා හරි ඒකට මග පෑදෙයි කියලා
තමයි. හැබැයි ඉතින් ෆ්‍රී ෆෝන් එකක් ආයිත් එයි කියලා හිතන්න
අමාරුයි. දැන්
ඉතින් ඕපන් මෝක් එක තමයි අන්තිමට මේ ෆ්‍රී ෆෝන් එකක් තත්ත්වෙ තිබ්බේ. දැන් ඉතින් ඔක්කොමලා Android UI අනම්ම නැහැ තමයි හදන්නේ.
ඉතින් ෆ්‍රී
හයිබ්‍රිඩ්
ෆ්‍රී සොෆ්ට්වෙයාර් කියලා ගත්තොත් එහෙම බඩ හැබැයි අපිට Migo ගැන පොඩි අදහසක් තියාගන්න.
Migo එක අදහස පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒ hardware පැත්තෙන් ඔච්චර ෆ්‍රී ඕපන් මෝකෝ එකේ තිබ්බ ෆ්‍රීනස් එක මං හිතන්නේ ආයිත් අපිට ලැබෙයි කියලා.
ආයෙන්නේ නැහැ කියලා. මොකද ඒ එතෙන්දි මිනිස්සු ඉගෙන ගත්තා
එහෙම. මොකද මේක Intel drive කරන එක නිසා ඒගොල්ලන් හදන hardware එක තියලා OS එක ෆ්‍රී කරනවා. ඉතින් Android උත් එහෙමයි. OS එක ෆ්‍රී වුණාට අනිවාර්යෙන්ම මේ අනිත් පැත්තේ hardware පැත්තෙන් ෆ්‍රී වෙන්නේ නැහැ
නේ. ඒ වගේ මේ මේ level එකේවා ෆ්‍රී නැහැ කියන එක ඉතින්
අනිවාර්යයි. ඒක තමයි ඒක තමයි. හැබැයි ඉතින් Android තරම්වත් ෆ්‍රී එකක් අපිට තියෙන එක තමයි ලොකු දෙයක්
ඉතින් ඒක විදිහට. ඉතින් ඊළඟට කතා කරන්න ඕනේ මාතෘකාව මොකක්ද අපේ news වල ඊළඟට තියෙන්නේ මේ
ඊළඟ ඉති නිවස් කීපයක් අපිට තව ඉතුරු වෙලා නම් තියෙනවා
නේද? තියෙනවා. අපි එහෙමනම් බට් යමු.
ෆෙඩෝරා ෆෙඩෝරා ගැනත් මොකක්ද නිවස්
එක? ඔව් ෆෙඩෝරා නිවස් එකට යන්න සහ තව ඊළඟ නීරෝ ගැනත් පොඩි නිවස් එකක් තියෙනවා. පොඩි නිවස් දෙක. ඒ නිසා අපි ඊට කලින් අපි යමු නිලක්ස් කොන් කියන එක ගැන කතා කරන එක මම හිතනවා වැදගත් වෙයි කියලා.
ඔව් නිලක්ස් කොන් කියන්නේ කොන්ෆරන්ස් එකක්
නේද? නිලක්ස් කොන්ෆරන්ස් එක ලිනක්ස් ගැන කතා කරන බොහොම වැදගත් කොන්ෆරන්ස් එකක්. පහුගිය දවසේ පැවැත්වුණා සතියක් පුරාට බොස්ටන් වල මම හිතන්නේ. ඔව්. ඉතින් මේකෙදි ලිනක්ස් සම්බන්ධයෙන් වැදගත් වෙන දේවල් ගොඩක් කතා වෙලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ වැදගත් දේ විදිහට ඕපන් කම්ප්ලයන්ස් ප්‍රෝග්‍රෑම් කියලා එකක් පටන් ගන්න තියෙනවා. එක එක වෙන්ඩර්ස්ලට මේ මේකත් එක්ක කොහොමද කම්ප්ලයි වෙන්නේ කියලා. ආහ්. ඕපන් සෝස් ලයිසන්ස් එකක් එක්ක කොහොමද
කම්ප්ලයි වෙන්නේ කියලා.
ඔව්. කියන්නේ නඩු දා ගන්න නැතුව
ජී නඩු දා ගන්න නැතුව බිසි බොක්ස් ගොඩක් අපි ගිය පාර එහෙම කිව්වනේ බිසි බොක්ස් ආ මේ වෙස්ටර්න් ඩිජ වෙස්ටර්න් හවුස් නේද වෙස්ටර්න් හවුස් නේද?
ඔව් වෙස්ටර්න් හවුස් කියන්නේ වටත්
හැදුවා. වෙස්ටර්න් හවුස් එක සූ කරා කියලා ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න කොහොමද කම්ප්ලයි වෙන්නේ
කියන එක කියලා ඒකට සම්පූර්ණ සහයෝගය ලිනක්ස් ෆවුන්ඩේෂන් එකෙන්
ලබා දෙනවා. හරි.
ඊළඟට තියෙන නිවුස් එක පොඩ්ඩක් hina yana නිවුස් එක Oracle Labs Linux කියලා Oracle සම්බන්ධ මේ කවුද මේ වයිස් ප්‍රෙසිඩන්ට් Wim Kogat කියලා
ඕක කිව්වේ සූ කරන්න ඉස්සෙල්ලා කලින් නේද ඒක තමයි. දැන් හැංගිලා ඇති බාත්රූම් එකේ කොමන්ඩ් එක සෝලුව දාගෙන.
කොහොමද ඉතින් ඒගොල්ලෝ කියලා දෙනවා එහෙමයි මේ ටෙස්ටිං කරන එක ගැන පොඩ්ඩක් තව වැඩිපුර මේ අපි හිතලා බලන්න ඕනේ කියලා විඳිනවා. මයිනස් එහෙම ළඟ හිටියක් දැන්නෙත් නැහැ කියද්දි.
කණි පාරක් කණ්ඩරි බනේ ඔනේ. ලයිනස් හිටියන. ලයිනස් වැඩි එක කොන්ෆරන්ස් වලට යන්නේ දීක
හොඳද? මේදී ඒ වගේම මේගොල්ලෝ BTR request වලට අත්තර පොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒක ගැන
කතා කරමු.
ෆයිල් සිස්ටම් පැත්තෙන් මොකද ඒගොල්ලන්ට වැදගත්.
ඒගොල්ලන්ගේ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක
නේ. GPL යටතේ තියෙන්නේ.
ඔව්.
ඉතින් ඒක ඒ අනුව Oracle සමාගම කරගෙන යන ටික ඒ ඊළඟට Qualcomm කියන සමාගම Linux Foundation එකට සම්බන්ධ වෙච්ච එක සිද්ධ වුණා.
ඔව්. Qualcomm කියන්නේ මේ කවුද ටෙලිකොම් කම්පැනි එකක්ද?
ඔව් නේද. ඉතින් ආ එතන කතා කරද්දි විශේෂ දෙයක් කියන්න
ඕනේ. අනේ Qualcomm නේ අර මේ modem chips එහෙම හදා දීතියි. ඔව්. ඒගොල්ලන් chip manufacturer Telco chips
අතර. මේ Linux Foundation එකේ platinum members ලා විදිහට තමයි මෙයා එකතුනේ.
මේ
මෙයා කවුද?
මේ ලොකු ගාණක් ගේවන.
මෙහෙම එකතු වෙන්නේ කාටද කියලා list එක අනිවාර්යෙන් කියන්න ඕනේ. Fujitsu, Hitachi, IBM, Intel, NEC කියලා සහ තව හොඳ කම්පැනි එකක් තියෙනවා Oracle තමයි ඒ කම්පැනි එක.
හා Oracle ඉන්නවා.
කවුරුත් platinum දායකත්වයක් දෙන්නේ.
ඔව්.
ඉතින් ඊළඟ වැදගත් කරනවා තමයි kernel එක ඉස්සරහ develop කරගෙන යද්දි කොහොමද කියන එක ගැන. මොකද kernel එක දැන් කියන්නේ දැන් ලොකු code base එකක් තියෙන එකක්. ඒ නිසා අලුත් developers ලාට කොහොමද මේකට ඇතුළට එන්න පුළුවන්?
ඇතුළු වෙන එක නේ.
මොකද ඉන්නම කට්ටිය විතරයි දැන් තින්නේ.
ඒක තමයි ඒක
තමයි අඩුයි.
ඒ කට්ටිය පොඩ පොඩ නායසර ගිහිල්ලා දැන් වයින් වෙන සමහර ඇති.
ඒක තමයි.
ඉතින් අලුත් එක්කෙනා ඇතුළට kernel එකට enter වෙන එක දැන් අමාරු ඉස්සරට. මොකද එකක් ඒ ගොඩක් කට්ටිය දැන් ඉන්න කට්ටියත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ පොඩි test එකක් තියෙනවානේ. දැන් kernel මුලින් patch එක accept කරන් ටිකක් අමාරුයි.
මොකද
ඒක ලේසි වෙන්නේ නැහැ. ඒක ගොඩක් convince කරවලා ඒක ගණන් ඕනේ. එතන පොඩි art එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව ඉතින් දැන් kernel එක sub systems වැඩි කොට. ලොකු විශාල වැඩි නේද? එක එක sub systems එනවා. ඉතින් ඒව දැනගන්න ඕනේ. මෙහෙම ඉතින් ලේසි නෑ තමයි ඒක.
ඉතින් newbie කෙනෙක්ට ඇවිල්ලා කොහොමද එන්නේ කියන එක පොඩි
ඒ ගැන කතා කරලා. එච්චර පොතුත් මං හිතන්නේ මේ සම්බන්ධයෙන් ලියලා නෑ. ඉතින් එකක් දෙකක් තමයි kernel development කියන ලියලා තියෙන. හරියට ලියලා තියෙන අය. මේ kernel developer සමගිලා තියෙන පොඩ්ඩයි ඇත්තටම.
ඉතින් මේ ඒ වගේම තව කතා කරොත් මේ Migo එක ගැන කතා වෙලා තියෙනවා. මේ Migo සම්බන්ධ ඉදිරි කටයුතු ඒ වගේම free desktop ගැන කතා කරද්දී අපි මේ GNOME foundation එකේ Stormy Peters කියන මේ executive director කතා කරලා තිනා මේ දැන් free desktop කියලා අපි කතා කරනවා. නමුත් දැන් data ඔක්කොම මේ cloud එකට යන නිසා අපි ඒ ගැනත් මොකද කරන්න කියන ඒ අදහස කතා කරලා තිනවා. ඒ වගේම Eben Moglen මෙයා මේ ඕපන් සෝස් ගැන නම් කතා කරන්නේ දැන් නේ මම හිතන්නේ ෆ්‍රී සොෆ්ට්වෙයාර් ගැන වෙන්නේ නැති මේ සයිට් එකේ තියෙන ඕපන් සෝස් කියලා
කොහොමද
ඊවන් මොග්ලනුත් කියලා තියෙනවා මේක ලීගලි කොහොමද මේ ෆ්‍රී සොෆ්ට්වෙයාර් කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන එක ගැන. ඉතින් මේ වගේ වැදගත් මාතෘකා ටිකක් ලිනක්ස් කොන් එකේදී අදාළලා තිනා. ඒ වගේම ඉතින් කියන්න ඕනේ මේකෙදි තව ලිනක්ස් වල්නරබිලිටි එකකුත් එලිට ආවා කියලා කියනවා. ලිනක්ස් කොන් එකේදී එක්ස්ප්ලොයිට් එකක් කරලා පෙන්වලා තියෙනවා.
ඇත්ත අපිටත් ඒක බලපානක් දන්නේ
නැහැ.
සිස්ටම් එක අප්ඩේට් කරන්න පටන් ගන්නවා
කියලා කෙනෙක් මට මේක ගැන හරියටම කියවන්නේ නැහැ. ආ මෙයා මේ SC ලිනක්ස් සම්බන්ධයෙන් තමයි කරලා
තියෙන්නේ.
ආ කරලා තියෙන කියන්නේ මේ එයා මොන හරි එක්ස්ප්ලොයිට් එකකින් ඒක ඉන්වැලිඩ් කියන්නේ ඒ තියෙන රෙස්ට්‍රික්ෂන්ස් වලින්
ආ එලියට
ඒ කියන්නේ
SC ලිනක්ස් එකත් එයා හැක් කළා.
ඔව් ඉතින් ඒකදී එයා කියන්නේ මේ අර මොනවද මේකට
access control list ඒ කියන්නේ මේ අපි කියන mandatory access control list
මේ ඒ control වලින් විතරක්ම මේ secure එක ඇති කරනවා කියන එක ගැන පොඩි
challenge එකක් කරලා තියෙනවා.
ඉතින් මේ exploit එක ගැන
තාප ඔව් මොකද මම අර ගිය පාර දැන් අපි AC Linux ගැන කතා කරේද මම සති දෙකකට තුනකට ඉස්සෙල්ලා කතා කරේ. අපි කිව්වේ ඒ සමහර අය මේක කොච්චර AC Linux වලින් secure කරන්න පුළුවන්ද කියන එක ඔප්පු කරන්න ඒගොල්ලන් serve එකක් දීලා තියෙනවා root access එක කියලා. දැන් මෙයාට ඒක දුන්නොත් මෙයා එනං serve එක take over කරනවා root දොන්න.
ඉතින් මේක දැන් මේ වගේ මොන වගේ தத்துவ යටතේ මේක කරාද කියලා අපි දන්නේ
නැහැ. දන්නේ
නැහැ. ඇකඩමික් ලෙවල් එකේ එකක් උත්තර අනිවාර්යෙන් කට්ටිය හොයන්න පෙළඹෙනවා.
දැන් හොයන්න පටන් ගන්න.
ඔව්. ඉතින් ඒ නිසා ඒ කියන්නේ
විශේෂ මෙන්නස් එකෙන් හොයන්න පටන් ගන්න.
අනිවාර්යෙන්. මෙන්නස් එක ෆුල් අප්සෙට් එකෙන් දැන්
වැඩි. ඔව්. මේ මොකද අපිට උනේ
කියේ. මේ ඉතින් ඒ තමයි Linux conf සම්බන්ධව අපි ළඟ තියෙන නිවුස් එක. ඉතින් අපි ඊළඟට අපි කලින් මිස් කරලා ආපු නිවුස් දෙක කතා කරමු බඩ.
ඔව්.
Fedora release එකක් ගැන කියන්නේ ඉතින් release එකට ලේකට කියනකොටම ඉතින් කියන්න ඕනේ ඒක පස්සට කල් යනවා කියන එක Fedora නිසා.
ඔව් ඉතින් Fedora සාමාන්‍යයෙන් කල් යනෝනේ පස්සට නේද?
Fedora 14.
අපි ඉතින් Fedora 14 ගැන දැන් කතා කරන්නත් පටන් ගන්න කියන්නේ මේ ඉච්චර ළඟට ඊය පෙරේද නේ 13 එකක් දැන්නේ.
13 වැඩි කාලයක් නැකම නමුත් Fedora 14 එක සතියකින් රිලීස් ඩේට් එක පස්සට ගියා කියන එක තමයි.
ඔව් ඉතින් දැන් මම පස්සට යනවා කියලා කියලා නේද? ඒකත් හැබැයි හොඳයි.
ඒක හොඳයි.
මොකද අපි කිව්ව නේද කලින් ඕක කිව්ව නම් හොඳයි කියලා.
ඒක තමයි. මං දැන් අපි පොඩ්කාස්ට්
එක අපි පොඩ්කාස්ට් එක අහනවා වගේ මේක ලං Fedora කියන්නේ. හොඳයි හොඳයි.
ඔව් ඉතින් ඊළඟ පොඩි නිවුස් එක තමයි Nero. Nero 4 කියන එක ඇත්තටම මේ සල්ලි ගවල ගන්න ඕන software එක Linux වල තියෙන. ඒගොල්ලෝ පළවෙනි වතාවට Linux.
ගොඩක් Windows users මම ඉතින් Nero ගැන දන්නවා මේ CDs burn කරන අපි නයිතින් use කරන්නේ තියෙන අපේ තියෙන මනම් free software එක.
ඉතින් මේ කොහොම නමුත් ඉතින් Nero එක ඔන්න පළවෙනි වතාවට Linux platform එකේ
Blu-ray burn කරන්න
බෑ. බැරි තත්ත්වයක් තමයි
තියෙන්නේ. ඔව් මම ඉතින් ඒගොල්ලන්ගේ format එකේ වෙනස් මොකද
ඒගොල්ලෝ අනිවාර්යෙන් DRM එක ගැන ගොඩක් මම හිතන්නේ
ගොඩක් ඔව් ඒක තමයි ඒක
මේ ඒ නිසා මම හිතන්නේ ලයිසන්සින් එක ප්‍රශ්නයක් තියෙනවා.
තමයි ඒගොල්ලන්ගේ ෆෝමැට් එකත් වෙනස් දන්නේ. ඒ කියන්නේ ISO 9660 එකෙන් අපි සාමාන්‍යයෙන් CDs ආ DVDs බර්න් කරන්නේ.
ඒක වෙනම තිබ්බනම් අනිවාර්යෙන් එකසර මේ
ඒගොල්ලන්ගේ වෙනස් දන්නේ. මොකක් කරේ encoding එක සම්පූර්ණ ඒ ෆෝමැට් එකම වෙනස් දන්නේ.
ඔව් ඉතින් ඒ වගේම මේ ඩොලර් 19 දිසිම ගන්න ඩොලර් 20ක් විතර වගේ වෙනවා ඒ Nero එක. කිව්වේ මේ වගේ කියන්නේ ඇවිල්ලා තියෙන සමාජය.
ඒක ලොකු ගානකද මේ? ඔව්. අපි ඉතින් මං හිතන්නේ තාම Blu-ray එච්චර මේ ප්‍රසිද්ධ නැහැ නේ ගොඩක් අයගා Blu-ray writers එහෙම player එකක් තිබ්බද write එකක් තියෙන්නේ නැහැ මේක කරන්නේ
මේක තමයි
ඉතින් මං හිතන්නේ ඒකයි මේ මේකට free software තාම නැත්තේ මේක ලියන ලියන අයට තාම සල්ලි නැහැ මේක ගන්න
ඉතින් කොහොම නමුත් මෙහෙම එකක් තියෙන එක හොඳයි මොකද මේ
අනිවාර්යෙන් මේක අපිට
කෙනෙක් කියන්නේ සල්ලි තියෙන කෙනෙක් එහෙම
කියන ඒක තමයි
ඒක තමයි
කරන්න හැකියාවක් මෙච්චර ඉක්මනට හම්බෙච්ච එක ලොකුද ඒ කියන්නේ මේකෙන් ඇත්තට Linux platform මේ කොච්චර mature ඉස්සර මේ වගේ දේවල් කවදාවත් මේ වගේ මේ commercial support එකක් තිබෙන්නේ නැහැ දැන්
නෑ ඉක්මනට
commercial support එකක් හොඳට එනවා නේද
ඒක තමයි මේක කියන්නේ අපි සතුරු වෙන සල්ලි වලට දෙන software එකක් උනත් මොකද සල්ලි වලට දෙනවා තියෙන්නේ බෑ නේද
ඔව් ඔව්
මේ ඉතින් ඒ නිසා ඒ ටික තමයි ප්‍රධානම නිවුස් ටික අපි ඉතින් තව කතා කරගත්තු පොඩි පොඩි දේවල් ටික තියෙනවා. ඉතින් ඒ අතරේ අපි මෙනිකණි කතා කරා සූසේ ඩිස්ට්‍රේ එක අර ලයිව් වෙබ් සර්විස් එකක් තියෙනවා. ඒක ගිහිල්ලා අපිට ඕනෙ පැකේජස් ටික එහෙම දාලා එකක් අපිට කැමති ඩිස්ට්‍රේ
එකක් ගන්න. ආ ඔය ගොල්ලන් වෙබ් මේ තියෙන සයිට් එක ගිහිල්ලා අපිට පුළුවන් ස්පින් එකක් මේ හදාගන්න ඒ සෝස් එකේ.
ඉතින්
ඒක ඒක කෙනෙම cloud එකේ තමයි ඒක බර්න් වෙන්නේ. එතකොට අපි ඩවුන්ලෝඩ් කරන විතරයි තියෙන ISO එක.
ISO එක. ඉතින් අපි ඒ ගැන කතා කරා කලින් පොඩ්කාස්ට් එකේදී. ඒ වගේම Slack එකෙත් එහෙම එකක් තියෙනවා කිව්වා. ඉතින් මේ Debian එකත් එහෙම පටන් ගන්න තියෙන්නේ.
ආහා.
live.debian.org කියන මං හිතන්නේ මේ
දැන් ඉතින් ඔක්කොම cloud එකේ නේ තියෙන්නේ.
Cloud එකේ තියෙන්නේ. live.debian.net කියන එකේ ගිහිල්ලා.
ඒ කියන්නේ අපිට හොඳයි ඉතින් අපිට එච්චර powerful machines එකක් ගන්න ඕනේ නැහැ. මේ කාලේ පුච්චු පුච්චු ඉන්න ඕනේ නැහැ. වෙන අයගේ වල කරලා අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් end result එක. ඉන්ටර්නෙට් ස්පීඩ් එක තමයි පොඩ්ඩක් වැඩි වුණත් හොඳ නේද? ADSL නම් මෙල්ලතර පොඩ්ඩක් slow නිසා. මම මේ කියන්නේ විශේෂයෙන් අහන් ඉන්න මේ අපේ ADSLT එකේ කට්ටියට.
ඔව් ඊළඟට අපිට අවසාන වශයෙන් තියෙන්නේ ටැබ්ලට් නිවුස් දෙකක් සහ තව එක පොඩි නිවුස් එකක්. ටැබ්ලට් නිවුස් දෙක කිව්වොත් එහේ මේ
ඒක තමයි මේ ටැබ්ලට් මොකද මේ තාම හරියට ටැබ්ලට් එකක් නැහැ නේ අපිට මේ iPad එක හරුණා Linux ටැබ්ලට් සාම
එනවා. ඒක තමයි තාම එනවා මදි නේද?
එනවා මදි ස්පීඩ් එක මදි.
හැබැයි මම හිතන්නේ මේ මේ තියෙන නිවුස් එක නම් අපිට ටිකක් ප්‍රොමිසිං නිවුස් එකක් මොකද මේ මේ SMS එකක් නෙමෙයි message එකක්. ඒකට හේතුව තමයි මේ මේ ටැබ්ලට් එක Linux Mac OS සහ Windows 7 Windows කියන ඒ ඔක්කොම
ඒ කියන්නේ අර Intel දුවන එකක් තමයි දෙන්නේ.
ඔව් කරන්න හැකියාව තියෙන විදිහේ ටැබ්ලට් එකක් තියෙන්නේ.
ෂා.
හැබැයි ඉතින් මේකෙන් කියවෙන්නේ නැහැ මේගොල්ලෝ මේ මේවා දාලා එවනවා කියලා.
දාලා එවනවා.
මේ Linux විතරයි දාලා එවනවා ඇත්තේ. නමුත්
විශේෂයෙන්ම ඉතින් Mac එක legally මේක දුවන්න බෑ ඉතින්.
දුවන්න කියන්නේ.
මේ අනිවාර්යෙන් Hackintosh එකක් තමයි දාන්න
වෙන්නේ. දැන් පුළුවන් කෙනෙක් ඉන්නා Hackintosh කරගන්න.
මොකද මේ Mac දුවන්නේ නේ අපි කෙලින්ම දුවමු Linux නේ.
ඒක තමයි මේ එච්චර හොඳට තියෙන එක. ඉතින් ඩොලර් 750ක් කියලා මිල තියෙනවා. ඉතින් මේක වෙද්දි මං හිතන්නේ හොඳ specs ටිකුත් මේකට එක්ක ඇවිල්ලා ඇති.
ඔව්. ඩොලර් 750ක් කියන්නේ ටිකක් ගණන් ඇත්තනම් කියනවනේ.
ගණන් වැඩි
වෙනවා. මොකද iPad එකකට වඩා ගණන් ගණක් ඒ කියන්නේ iPad අඩු මේකට වඩා ගණන්. මේකට ඉතින් එක වැඩේ ඉතින් මේක බැටරි ලයිෆ් එකයි මේක කොච්චර කල්.
ඔව් ටැබ්ලට් එකක් විතර
ගත්තාම ටැබ්ලට් එකක් විතර ගත්තම මේ ටිකක් බරයි වගේ මේ මට නම් පේන්නේ. ටිකක් මහත පොඩි සීන් නැක් තියෙන්නේ නේද?
iPad එක තරම්ම මේ නියම්.
ඔව්. ටික ස්ලිම් මුත් නෑ අනිත් එක මේ මේ පෑනක් එක්ක මොකද්ද මේ කරගෙන ඉන්නේ පෑනක්
ආ ස්ටයිලස් එක
අවශ්‍යයි ස්ටයිලස් එකක් උත්
අවශ්‍යයි දන්නේ නෑනේ
අවශ්‍යද දන්නේ නෑ
ඒක තමයි ඊළඟට කියන්න අපිට මේ මීට කලින් කාලෙක ලිනක්ස් මතින් ගොඩ ගිහින් ලිනක්ස්ලට කොකා පෙන්නුම් අපේ ඇසුස් සමාගම ආයස රැක්කු ලිනක්ස් පැත්තරයිල දින මොකද ඉස්සෙල්ලා මේගොල්ලෝ මේ ටැබ්ලට් එකක් දැන් දාන්න කියලා කාලය තිස්සේ බලාගෙන ඉඳලා 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 මේ දාන්න ආවා මේගොල්ලෝ ඉස්සෙල්ලාම කිව්වා මේක වින්ඩෝස් දානවා
කියලා.
ඔව් මොකද ඉතින් ඊට පස්සේ කිව්වා මොනවා හරි ලිනක්ස් එකක් කොහොම කියලා ඉඳලා
ඔන්න
අවසාන වශයෙන් කන්ෆර්ම් කරලා දිනවා ලිනක්ස් ටැබ්ලට් එකක් ඒගොල්ලෝ.
මොකද දැන් නැනේ හදිසි
ගත්තා. ඒක තමයි මොකද කියන්නේ ප්‍රශ්නේ අපිට තියෙන්නේ.
ඒක.
මේ මගදී
ආයෙත් ගාන 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 දැන් Apple එක කම්පීට් කරන්න අඩුවට දෙන්න බෑ. අඩුවට දෙන්න ගියා Windows එකේ ලයිසන් එක ගත්තාම ඉතින් ඕක දෙන්න බෑ.
දැන්
මේක දැම්මා Microsoft ලැබිලා තමයි තට්ටු කළ කියයි නෑ නෑ අපි අඩු කරලා දෙන්න.
අපි ගාන දෙන්නම්.
ඕ සමහරවිට මේක එළියට එනකොට Windows ලාදී ඒ දැනට කොහොමද Linux කියලා තමයි කියලා දෙන්නේ.
ඉතින් 8 inch LCD touch screen එකක් තියෙන එකක් තමයි ඒගොල්ලෝ aim කරන්නේ. $300ක් වෙයි වගේ කියලා කියනවා.
ඔව් ඒ ගාන ගන්න
ටිකක් shape. දෙන්නා ඉතින් Linux දාලා ඉතින්
ඒගොල්ලෝ
මේ වාසියක් ලබා ගන්නවා කියන එක පේන්නේ. ගොනමුත් ඉතින් මේ මේගොල්ලෝ මොකද්ද කරන්නේ කියලා ඉතින් අපිට බලාගෙන ඉන්න එක හොඳයි. ඉතින් අපිට කරපු දේ අනුව බලද්දි නේද?
ඒක තමයි.
මේ
එකපාර පිච්චුණා ඉතින් ආයි පිච්චෙන්ද වේද කියන
එක. ඒක තමයි.
ඉතින් අපිට නම් පිච්චුන්නේ නැහැ මොකද?
අපිට නම් ගුතුන්නේ
නැහැ. අවුලක් නැහැ ඉතින්.
ඊළඟට ඉතින් ටැබ්ලට් නිවුස් දෙක ඉවරයි. ඊළඟට ඉතින් කියන්නේ Gnome එකේ Gnome shell කියන එක දැන්.
Gnome
වල අනාගතයේ විදිහට
කටේ Gnome 3 කියලා කියන්නේ ඕකට නේද? Gnome shell එක එන්නේ Gnome 3 වල කියලාත් කියනවා නේද?
ඉතින් මේක මේ
සම්පූර්ණ ලොකු වෙනසක් නේද Gnome වල
කරන්නේ. මේ කවුද KDE ලා කරා වගේම වෙනසක් හැබැයි බට් මේක කියන්නේ නේද අර පරණ
KDE ලටත් වැඩිය ලොකු වෙනසක් වගේ මට නම් පේන්නේ
පැහැදිලිම
මේක KDE එක අනිවා අඩුම් ගාන ඩෙස්ක්ටොප් එකක් තියෙනවා ඒක ඇතුලේ නේ ඔය එක එක අප්ඩේට් දාගෙන කරන්නේ
ඉතින් මේකෙන් තියෙන්නේ
මේක මේ වෙනම ඩෙස්ක්ටොප් එකකුත් නෑ වගේ නේ
ඒක තමයි
මේක ටිකක් මම දැක්ක විදිහට Ubuntu ලගේ netbook remix එක වගේ යන concept එකක් නේද යන්නේ
ඒ ඉන්ටර්ෆේස් එක වගේ ගතියක් තියෙනවා
ඉතින්
ඒ වගේම මේ මේක මම අහපු විදිහට මේ Red Hat සමාගම ඒ ඩිවලොපර්ස් ලා තමයි
ගොඩක් අනිවාර්ය Red Hat ලා ගොඩක්
ඉන්නවා මොකද ඉතින් Ubuntu සමාගම ඩිවලොප්පින් වලින් දායක වෙන්නේ නැහැ කියලා Gnome වලට කතාබහ ආපු වෙලාවේ
ඔව්
කට්ටිය කතා කරා ඇයි මේ Gnome shell project එකට ඔයගොල්ලෝ ලොකු සහයෝගයක් දෙන්නේ නැත්තේ
කියලා ඒක Ubuntu ලා නේ
Ubuntu සමාගම
මේක න හොඳ ප්‍රශ්නයක් තමයි
ඉතින් ඒගොල්ලෝ ඉතින් එතකොට මේ මට මතක නැහැ හැටම දීපු උත්තරේ මොකද කියලා ගැලවි යන උත්තරය දීලා තිබුණා මේ ජොනෝ බේකන් තමයි කතා කරලා තිබ්බේ
ඉතින්
ඒක මම මට මතක විදිහට මේ
බේකන් කපටියා නේද
ඒක තමයි ඩැට්ලා හොඳට කරගෙන යනවා නේද වගේ එකක් ඉතින් කියලා
ඉතින් අපි මොකද කරන්නේ ඔයගලන් අරගලන් කරගෙන යනවා නේද අපි ඉතින් ෂේප් එකේ ඉන්නම් මේක
අවට පස්සේ ගන්නම් වගේ තමයි ඉතින් කියලා දෙනවා කොහොම නමුත් මේ Gnome shell කියන එක පොඩ්ඩක් නියම් නෙතට ප්‍රිය ගතියක්
පොඩි ගතියක් නම් තියෙනේ නේද හැබැයි ඉතින් මෙච්චර මේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හරියන්නේ මම ඉතින් ලොකු ස්ක්‍රීන් එකකට නේද
ඔව්
මේ netbook එකකටත් දැන් මේ 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 ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන විදිහට එක එක windows ෆයිල් කරලා වගේ නේද තියෙන්නේ ඉතින් මෙහෙම කරන්න මේ මේ ඉද ඇති මගේ මේ netbook එකේ කොහොමද ඉන්න
මම ඒක තමයි කොහොමද ඉන්න
මේක කරන්න ලොකු TV එකක් වගේ ඕනේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට නේද
මේ වගේ සයිඩ් බාර් එකක් අනිවාර්යෙන් තියෙනවා වගේ
පේනවා සයිඩ් බාර් තියෙනවා ඉතින් ඒ කියන්නේ ගොඩක් vertically ඒ කියන්නේ මේ මෙතන horizontal ඊටත් අඩු වෙලා මොකද උඩින් උයි යටින් උයි මොකද්ද කළු පාට මොකද්ද මන් දැන් නැති වෙන. ඊට පස්සේ පැත්තෙන් උත් ඊට ගිහිල්ලා. ඒ කියන්නේ horizontal ඊටත් නැහැ vertical ඊටත් නැහැ.
ඔය ඉතින් මේක අපිට ඇත්තටම පාවිච්චි කරලා තමයි කියන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. මොකද මේ
ඔව්
slide වෙනවාද එහෙම අපි දන්නේ නැහැ.
මොනවා වෙනවද දන්නේ නැහැ. එතන effect එක
නේද. කොහොම නමුත් ඉතින් මේ වගේ මට එක විදිහකට හිතන බඩර මේ KDE ලට උනේ ගොඩක් ලොකු innovation එකක්
ඒක. හැබැයි මේගොල්ලෝ මේ Ubuntu ලගේ team එක දාලා තියෙන්නේ.
හ්ම්.
Ubuntu ලගේ ලම්බාට team එක දාලා
තියෙනවා. උඩ තමයි Gnome shell එක install කරලා එහෙම.
ඒ වගේ එකක් තමයි test කරලා තියෙන්නේ.
ඉතින් කොහොම නමුත් ඔච්චර ලොකු වෙනසක් මිනිස්සු කොහොම පිළිගන්නේද කියන එකත් ඉතින්
ඔව් ඉතින් මෙහෙමයි හැබැයි දැන් ඉතින් ගොඩක් අය alternative interfaces වලට පුරුදු වෙගෙන යනවා දැන් iPad UI iPhone UI ඒවා එක මං හිතන්නේ දැන් ගොඩක් අර අර start button interface එකෙන් පොඩ්ඩක් මිනිස්සුන්ට ගැලවෙන්න හිතන්න පුළුවන් තත්යකට ඇවිල්ලා තියෙනවා දැන් ඒ නිසා සමහරවිට දැන් මේක එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැද මේ කාලේ සමහරවිට හරි වෙන්නත් පුළුවන් මේ වගේ දෙයක් ගේන්න බලමු ඉතින් මොකද වෙන්නේ කියලා මේක එලියට දානවා කියලා තියෙනේ ඒගොල්ලන් 2011 මාර්තු හරියට ඊට ඉස්සෙල්ලා මං හිතන්නේ අපිට බීටාස්
පාවිච්චි කරන්න
පුළුවන් නේද
ඕක කොහොමද ඔය ප්‍රොජෙක්ට්
එක ආ මේක දැන්ටත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් නේද
ප්‍රොජෙක්ට් එක පහු ගියා ටික ටික
කාලා ගියා ඔව් මේක කාලෙක ඉඳලා කරගෙන යන එකක්
නේද ඉතින් මේ
ඉතින් Ubuntu 10.04 වලට මේ තියෙන PPA එකක් මොකද personal package මකද්ද මකද්ද ඒක දාලා ඔයගලන්ට ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන් මට හිතෙනවා මේක දාලා බලන්න ඕන කියලා විශේෂයෙන් මේ netbook එක දාලා බලන්න ඕන කොහොමද එයා ඉඩ මැනේජ් කරන්නේ
කියලා
ඒක තමයි මම හිතෙන අපිට දැන් Linux වල මේ ඔන්තෝ ඉන්ටර්ෆේස් එකක් වුණා මේ ටච් ඉන්ටර්ෆේස් එකකට හරියන විදිහට ඒ කියන්නේ දැන්ට ටච් තියෙන්නේ මවුස් එක
විදිහටනේ
ඔව් ඒකට මම හිතෙන මොනවා හරි එකලම් කරොත් හොඳයි කියලා විශේෂයෙන් දැන් ඊළඟ එන දැන් විශේෂයෙන් මේ ටැබ්ලට්ස් එන්නකොට මම Ubuntu වල කියලා තිබෙන එකලම් ටච් ඔස් එකක් කඳන්න යනවා කියලා. ඉතින් එතනදි මං හිතන්නේ ගනෝම් පාවිච්චි කරන්න බලන්න හොඳයි අලුතෙන්ම, දැන් මීගෝ වගේ අලුතෙන්ම UI එකක් ලියනවා වෙනුවට, ඔස් එක ලිනක්ස් තියාගෙන UI එක අලුතෙන් ලියනවා වැඩිය මේ ගනෝම් මේකලම් මේක අලුතෙන් ලියන එකේ මෙන්න මේ වගේ ඒවා සපෝට් කරනවා නම් හොඳයි කියලා. මවුස් එකක් නැතුව කෙලින්ම ගිහිල්ලා ක්ලික් කරාම එතන ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන විදිහ ඒ වගේ.
ඉතින් මට මේ ඉතින් ඔය ගැන කතා කරද්දි මට යාළුවෙක් නම් කිව්වේ මේ ගනෝම් වල ලෙගසි කෝඩ් ප්‍රශ්නේ බෝධුරට ඇයි ඔය ගනෝම් ෂෙල් එකට ආවත් අලුත් ලෙවල් මේ වෙච්ච එකට ආවත් කියලා. එහෙම ගොඩක් බරයි වගේ එකක් වුණොත් ඉතින් ඒත් ටැබ්ලට්ස් වගේ ඒවා දිනම් ගන්න ටිකක් අමාරුනේ.
ඒක තමයි ප්‍රශ්නේ.
ඉතින් අපි බලන්න පුළුවන් ඉස්සරහට කොහොමද ගනෝම් ෂෙල් වල වැඩි දියුණු වෙන්නේ කියලා.
අපි ගනෝම් ෂෙල් දාලා බලුවොත් මං හිතන්නේ අපිට මීටට මේක
තේරෙන්නේ මොකක්ද වෙන්නේ
කියලා. අපි දාලා බලමු කියන්නේ.
බොණ්ඩ
තිබ්බත් හොඳයි කියලා මට නම් හිතෙන්නේ.
ඒ වගේම අපි නිවුස් සමහර ටිකක් මම අතහැරලත් මේ සමහර.
ඔව්.
වෙනදා වුණා නම් කියන නිවුස් ටිකක් අතහැරියා මොකද තියෙන වෙලාවත් මදි වෙන්නේ තියෙන ඉන්න මොකද
අපි
ඊළඟට අපේ ෆීචර්ක් විදිහට අපි කරන්නත් අවශ්‍යයි
ෆීචර් එකක් නිසා නේද? ඔව්. එහෙනම් ඉතින් අපි නිවුස් ටික දැනට අමාරු කරලා අපි එහෙනම් ඊළඟ සෙග්මන්ට් එකට යන්නේ
නේද? ඒක තමයි.
ඔව්. ඉතින් මේ අපි දැන් කරන්නේ අපේ විශේෂාංගය.
ඔව්.
ඉතින් විශේෂාංගයේ ලෙස මේ පාර අපි මම හිතන කාලයකට ගොඩක් කාලයකට
පස්සේ
අපි අපේම ලංකාවේම කරපු ප්‍රොජෙක්ට් එකක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මිනිස්සල මම හිතන සිංගල් ෆස්ට් එකට ආවා මේ වත්සල.
නමුත් ඒක නෙමෙයි. අපි එකින්දල් තියනවා.
ඔව්. ඉතින් අපිත් එක්ක ඉන්නවා දැන් මේ වත්සල විතානගේ ලංකා සොෆ්ට්වෙයාර් ෆවුන්ඩේෂන් එකේ තමයි දැන් ඉන්නේ නේ. ගිය පාර හම් වෙනකොට UCSC එකේ හිටියා. ඉතින් මේ පාර අපි කියන්නේ යන්නේ අලු ප්‍රොජෙක්ට් එකක් ගැන. ඉතින් මේක මේ එක්තරා විදිහක සෝෂල් නෙට්වර්කින් ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි අපි දන්න විදිහේ සෝෂල් නෙට්වර්කින් නෙමෙයි.
සෝෂල් නෙට්වර්කින් වෙනත් වැඩකට පාවිච්චි කරගන්න.
ඔව්. අපි සාමාන්‍ය සෝෂල් නෙට්වර්කින් ගොම් Facebook, Twitter ඒ වගේවනේ.
කාලි කන වැඩක් ගැන කතා
කරන්නේ. දැන් අපි සෝෂල් කැලල හැලුව. එතකොට අපි තියෙන නෙට්වර්කින් නේ.
ඔව්.
ඒතර නෙට්වර්කින් කියන්නේ මොනවද? නෙට්වර්ක් කරන software නේ.
ඔව්. නෙට්වර්කින් software එකක් තමයි මේ
දැලිස. ඔව්. මේ software එකේ නම
දැලිස.
දැලිස. ඉතින් මේකේ මේ network social කියන එක අදහස තමයි මෙතන ඇත්තටම මේ මම හිතන ගන්න ඕනේ. මොකද මේ software එකට පුළුවන් වෙන අපිට අපි ඉස්සෙල්ල මේක මොකක්ද කියලා ඉස්සෙල්ල අහලා
ඉමු.
මේ මේ දැන් මොකක්ද මේ software එකේ තියෙන ප්‍රධාන අරමුණ?
අරමුණ තමයි දැන් කලින් අපි අහලා දෙන වෙබ් කැෂින් කියන
කතාව.
ඒ කියන්නේ වෙබ් එකට ඇක්සස් කරනකොට වෙබ්සයිට් එක කලින් එක සැරයක් ඇක්සස් කරෝදින් සර්වර් එකකින් ෆයිල් ටික තියාගෙන ඉඳලා දෙවනි සැරේ කවුරු හරි කෙනෙක් හරි වෙන කෙනෙක් හරි ඒක ගත්තු කෙනාම හරි ආපහු පාරක් ඇක්සස් කරද්දී අර ඔරිජිනල් මේ ඔරිජින් එකෙන් නෙමෙයි ගන්න. ඒ කියන්නේ මේ අන්තිමට තියෙන ඇත්ත සර්වර් එකෙන් නෙමෙයි ගන්න. අර මැද තියෙන කෑෂ් වෙන මේ ප්‍රොක්සි එකකින් තමයි අරගන්නේ. සාමාන්‍යයෙන් ස්ක්විඩ් වගේ ඒවා තමයි සොලියුෂන්ස් විදියට තියෙන්නේ.
ඔව්. ඒක ඇත්තටම දැන් අපේ ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් බ්‍රවුස් කරනවා කියන්නේ මේ අපි ගොඩක් වෙලාවට දැනුත් දන්නේ නැතුව ප්‍රොක්සි සර්වර් එක කරාන යන්නේ නේ. මොකද SLT ලගේ හරි ඩයලොග් එකේ කාගේ හරි ප්‍රොක්සි සර්වර් එක කරා යන්නේ ගොඩක් වෙලාවට ස්ක්විඩ් තමයි අපි දන්නව. ප්‍රොක්සි එකක විදියට ගොඩක්ම මේ ෆේමස් ප්‍රොක්සි එකට තියෙන්නේ ස්ක්විඩ් එක තමයි නේ.
ඔව්. ස්ක්විඩ් එක ඉතින් හැබැයි දැන් මෙතන අපි කරේ දැන් කනෙක්ට් ඕන නම් තමන්ගේ අපි හිතමු ලැබ් එක.
ඔව්.
එතකොට net cafe එක.
ඔව්.
හරි ඔෆිස් එක හරි තියෙන ගොඩක් ලැප්ටොප්ස් හරි ඩෙස්ක්ටොප් හරි පාවිච්චි කරනවා. ඊට අමතරව දැන් ස්ක්විඩ් වගේ එකක් දාන්න ගියොත් ඔයාලට කාට හරි වෙන්න පුළුවන් ඩෙඩිකේටඩ් සර්වර් එකක් යූස් කරන්න. ඩෙඩිකේටඩ් සර්වර් එකක් යූස් කරාම මේකට වෙනම මැනේජ් කරන්න ඕනේ configure කරන්න කරදරයි. කවුරු හරි network administrator කෙනෙක් ඉතින් ඔතන ඉන්නත් ඕනේ.
ඔව්.
ඒ ප්‍රශ්න වලින් අයින් වෙන්න වෙලා හැබැයි caching කියන කතන්දරේ තව දුරටත් අපි පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි දැන් මේකේ අරමුණ.
ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් company එකේ proxy server දානවා කියන්නේ අපිට network ඇඩමින් කෙනෙක්
ඇඩමින් කෙනෙක්
කෙනෙක් දාන්න
ඕනේ දාන්න වෙනවා ඒක මේන්ටේන් කරගෙන කෑෂ් එක බලා කියාගෙන ඉන්න.
ඔව් ඔව්.
ඉතින් දැන් එහෙම කෙනෙක් නැති තැනකදී කරන්න පුළුවන් දෙයක් තමයි මේ එක සර්වර් එකකට දීලා තිබ්බ වැඩේ අපේ තියෙන ඔය ඩෙස්ක්ටොප් PC කීප එකට ලැප්ටොප් ටිකට බෙදලා දෙන එක තමයි දැන් කරන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට මම මොනවා හරි වෙබ්සයිට් එකකට ගිහිල්ලා එකින් දේවල් ඩවුන්ලෝඩ් කරගත්තොත් දෙවනි කෙනෙක් තව කෙනෙක් ඔෆිස් එකේ ඉන්න තව කෙනෙක් ඒ සයිට් එකට මාපහු විසිට් කරොත් එතකොට එයා අර ගන්නේ අර වෙබ්සයිට් එකෙන් නෙමෙයි මම මගේ කම්පියුටර් එක ඔන් වෙලා තිබ්බොත් මගේ කම්පියුටර් එකෙන් තමයි ෆයිල් ටික ගන්න. එතකොට දෙවනි විදිහට දැන් අර කෑෂින් වලින් තිබ්බ ඇඩ්වාන්ටේජ් එක ඒ විදිහටම තියෙන අතරේ ඇඩ්මින් කෙනෙක් වත් මේ ඩෙඩිකේටඩ් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන්නේ සර්වර් එකක් හරි මෙනම් PC එකක් හරි ඒකට ඇලෝකේට් කරගෙන ඉන්න අවශ්‍යතාව නෑ මේ
නැති වෙනවා.
ඔව් ඉතින් මේ ඒ වගේම අපි දැන් කලින් කතා කරද්දි කො මේ සෝෂල් නෙට්වර්කින් වගේ වැඩක් වෙන්නේ කියලා මෙතෙන්දි. දැන් අපි මෙතෙන්දි තාක්ෂණික පැත්ත ගැන හිතුවොත් එහෙම අපිට කනෙක්ට් හිතන්න පුළුවන් අපි මේ කවුරු හරි කෙනෙක්ව ෆලෝ කරන්න ඕනද මේ කෑෂ් එක ගන්න යාගෙන් කියලා. අන්න ඒ වගේ ඒ
මෙතන කොහොමද මේ සෝෂල් නෙට්වර්කින් අතන සෝෂල් නෙට්වර්කින් කියලා මම කිව්වට
මේක ඒක තමයි
නෙට්වර්කින් නේ මොකද්ද මෙතන මේ සෝෂල් කැලලකුත් තියෙනවා නේ
මේ බඩ සෝෂල් පැත්තකුත් තියෙනවා මොකද්ද මේ දැන් සාමාන්‍ය ගත්තොත් අපි peer to peer එහෙම නැත්නම් BitTorrent නේ ගොඩක් peer to peer කියෝ ගාම අපිට මතක්
වෙන්නේ.
දැන් BitTorrent වල ගත්තොත් ඉතින් අපිට පුළුවන් ඉතින් කවුද කාගෙන් හරි මේ ෆයිල් එකේ කොටසක් කාගෙන් හරි ගන්නවා තව කෙනෙක් ගන්න අපිට තව බලන්නත් පුළුවන් සමහර ඒවායි මේ මොන රටවල් වලින්ද මේ contribution එක එන්නේ කොච්චර බෑන්ඩ්විඩ්ත් ඒද ඒකත් එක විදියක මේ social network එකක් තමයි. දැන් මෙතන හැබැයි ඉතින් අර අපිට පුරුදු අර Facebook
ඒ වගේ
නෙමෙයි මේ සෝෂල් නෙට්වර්කින් එකක් නෙමෙයි. හැබැයි එක්තරා විදියක මේ මිනිස්සු
ඒ කියන්නේ අපි පුද්ගලික දන්නේ නැති සෝෂල්
නෙට්වර්ක් එකක්. ඔව්. දැන් මෙතනත් ඒ වගේ එකක් තමයි වෙන්නේ. මෙතෙන්දී අපි දැනගෙන දැන් කාගේ හරි මේ වෙබ් කවුරු හරි ගියපු වෙබ්සයිට් එකක ෆලෝ කරගෙන ඉන්න එහෙම අවශ්‍යතාවක් නැහැ. අපිට පුළුවන් ඩිස්කවර් කරගන්න මේ ෆයිල් එක මේ කාගාවද තියෙන එක. ඒක රියල් ටයිම් මේ මිලිසෙකන්ඩ් පහක්
වගේ. ඔව් ඒක පොඩ්ඩක් කතා කරමු. මේ ටෙක්නොලොජි කොහොමද දැන් ඒ ක්ලයන්ට් දැන් ඒක දැන් මේක පොඩ්ඩක් රීකැප් කරොත් ඒ කියන්නේ අපේ මැෂින් එකේ අපි ඩෙස්ක්ටොප් ක්ලයන්ට් එකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ. එතකොට දැනට ඩෙස්ක්ටොප්ස් අපි මොන වගේ ප්ලැට්ෆෝම්ස් වලටද ඒක
සපෝට් කරන්නේ? දැනට නම් තියෙන්නේ ලිනක්ස් වලට විතරයි.
ඔව් ලිනක්ස් වල ඕන ඩිස්ට්‍රිබියුෂන් එකක්
පුළුවන් නැත්නම් දැනට උබුන්ටු වලට අපි පැකේජස් හදලා තියෙනවා. සෝස් කෝඩ් එක අරගෙන ඕන එක
කම්පයිල්
කරන්න පුළුවන්.
හරි හරි.
අපි රෙඩ් හැට් වල මේ ෆෙඩෝරා වල අපි එහෙම කරලා තියෙනවා. දැනට නම් RPM නෑ. හැබැයි ලබන සතිය වගේ වෙද්දී RPM සදන්න අපි හිතාගෙන ඉන්නවා.
හරි.
ඒරනම නෝම් ඩෙස්ක්ටොප් එකටයි KD එකටයි
දෙකටම
තියෙනවා. වෙනම ඉන්ටර්ෆේසස්
නුත් එක්ක
තියෙනවා.
හරි හරි. එතකොට Windows වලටත් පස්සේ හදන්න තියෙනවා නේ?
හදන්න තියෙනවා.
ඔව්. එතකොට අපි දැන් මේ ඇප්ලිකේෂන් එක අපේ කම්පියුටර් එක ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ අපි ඒක දුවනවා.
ඔව් දුවනවා. එතකොට ඉතින් පොඩි සිම්පල් මේ එක කන්ෆිගර් කරන්න සෙටින්ග්ස් බොහොම සිම්පල්.
අහහ.
ඒක ඕන වෙන්නේ drop down menu එකක් දෙකක් තියෙනවා. ඒකෙන් select ඒ language එකයි interface එකයි select කරගන්න. ඒ වගේ simple ඕන කෙනෙකුට කරගන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ ඉතින් browser එයා configure කරාට පස්සේ software එකේම display වෙනවා IP address එකයි port number
එකයි.
ඒ දෙක ගෙනහිලා proxy configure කරන්න තැන
ඔව් අපේ බ්‍රවුසර් එකේ ප්‍රොක්සි එකට දාන්න
තියෙන්නේ බ්‍රවුසර් එකේ ප්‍රොක්සි එකට
දාන්න. දැන් Ubuntu වගේ නම් අපිට කෙලින්ම ගිහිල්ලා මේ කියන්නේ Ubuntu වල GNOME වල තියෙනවනේ මේ ප්‍රොක්සි මැනේජ්මන්ට් එක GNOME වලින් ගන්න
නේද?
එතකොට ඒකේ ප්‍රොක්සි එක දැන් මම ඔක්කොම ප්‍රොක්සි සපෝට් කරන ඇප්ලිකේෂන්ස් යන්නේ මේක
හරහා යනවා. ඉතින් එතකොට දැන් අපි කියන්නේ මේකට පොඩි මිලිසෙකන්ඩ් පහක වගේ ලුක්අප් කියන්නේ එහෙම කියන්නේ ලුක්අප් ඩිලේ එකක්. ඒ කියන්නේ
ඒ කියන්නේ මේ මිලිසෙකන්ඩ් සෙකන්ඩ් නෙමෙයි
සෙකන්ඩ් නෙමෙයි මිලිසෙකන්ඩ් පහක්
ඒක තේරෙන්නේවත් නැහැ නේ අපිටනේ.
ඒක දැනෙන්නේවත් නැහැ මිලිසෙකන්ඩ් පහක් මැක්සිමම් තව වුණොත් අපි ඇඩ්ජස්ට් කරන්න පුළුවන් එක එක මේ රිලීසස් වලදී.
ඔව් ඔව් ඔව්.
දැන් කලින් අපි තිබ්බා මේ එක්ස්පෙරිමන්ට් ලෑ ඒකේ පහයි තිබ්බේ. මම කියන්නේ මේ විදි පොඩ්ඩ වැඩි කළ එක 10ට ගෙනාව මොකද 10 කියන එකත් දැනෙන දෙයක් නෙමෙයි.
ඔව්.
ඉතින් ඒ මිලිසෙකන්ඩ් 10ක් ඇතුළතදී අර ඕන ෆයිල් එක discover කරගන්න අපි network එකේ කාගාවද තියෙන්නේ.
ඒක දැන් ඒ පොඩ්ඩක් කියොත් කොහොමද දැන් ඒක discover කරන්නේ?
ඒක discover කරන්නේ දැන් දැන් ඔව් අපි දැන් මුලදී මේක හදද්දි අපි අරමුණ උනේ මේකට මේ framework එකක් වගේ. ඒ කියන්නේ මේ ඒක තව පස්සේ extend කරන්න එක එක විදියට. දැන් මුලින් අපි හදද්දිම පටන් ගන්න කරද්දි කරපු එකක් තමයි IP multicasting වලින් මේක ගන්න. ඊට පස්සේ හැබැයි අපි ඉඳ තිබ්බ තව extend කළා අර තව තියෙනවා තව වෙනම තාක්ෂණයක් මේ distributed hash tables කියලා. DHT කියන්නේ. ඒක DHT කියන එකටත් scale කරන්න පුළුවන් වෙන විදිහකට තමයි අපි design කරලා තියෙන්නේ. ඔය lookup
ඒ කියන්නේ දැන් අපිට মালටි කාස්ටිං වැඩ කරන්නේ ලෝකල් මොකක් හරි network එකේ
විතරයි නේද?
ඒකට ඒක switch එකේ support කරනවා.
Switch එක support කරන්න ඕනේ.
දැන් distributed hash table ගේවොත් internet එක හරහා වුණත්
හොයා ගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ අපි අර එච්චර දුරට
තාම ඒක
යවන එක හරියන්නේ නැහැ. මොකද දැන් අපි ළඟදි කතා වුණා මේක ගැන distributed hash table එකක් දැම්ම සමහරට මුළු internet එක පුරාම යද්දි සමහරට ඒක දුර වැඩි වෙන්න පුළුවන් අර origin
එකකට වඩා
origin එකට වඩා.
ඔව්. ඒක අපිට බැයිද ඉතින් limit කරන්න.
limit කළා මේ hop counter එක වගේ එකකින් limit කරන්න පුළුවන්.
ඒක නැත්නම් software එක කැලේ හොයාගෙන හොයාගෙන ඒ
ගිහිලා හොයා ගන්න බැරි. එහෙම නැත්නම්
time හොයා ගන්න බැරි නෑ සම්පූර්ණයෙන්. ඔව්. අපිට ඒ ගෙන්න ගන්න call එකක් දෙන්න.
call එකක් දෙන්න. එහෙම නැත්නම් time out එකක් දැම්මත් එන්නේ අපි time out වෙනවා අනිත් අය forward කර කර යනවා. ඒ වගේ issues තියෙන. ඒතකොට
TTL වගේ එකක් ගන්න. TTL වගේ
එකක් දාන්න වෙනවා ඒක නිසා. ඒතර ඒ වගේ එතකොට අපිට පොඩ්ඩක් ඒ distributed hash table එකත් වෙනස් කරන්න වෙනවා යූස් කරන එක.
හරි හරි.
එතකොට ඉතින් ඒ වගේ දේවල් තියෙන නිසා
ඒකෙන් දැන් ඇත්තට multicasting තමයි.
දැන්ට multicasting යන්නේ. දැන් අනිත් දේ තමයි මට කියන්න ඕනේ දැනට අපි මේක මේ test කරලා තියෙන්නේ.
ඔව්.
desktop වලයි laptop වලයි විතරයි. netbook වල අපි testing එකක් කරලා නැහැ. මම හිතන්නේ සමහරට netbook එකක් එකකින් data අනිත් පැත්තට යවද්දි සමහර විට මං හිතන විදිහට මේ ඒක එච්චර ප්‍රතිඵල එච්චර හොඳ එකක් නොවෙන්න පුළුවන්.
ඒක
අපි තව දැන් ඉස්සරහට අපි මේ එන සති කීපය තුළ බලනවා මොකක්ද මේ netbook සම්බන්ධයෙන් තියෙන තත්ත්වය කියලා.
ඔව් මොකද ඒ කියන්නේ netbooks වල එච්චර powerful නැති නිසා processor එක ඒකලන්ට handle කරන්න පුළුවන්ද කියලා ඒ multicasting වගේ දේවල් නේ.
ඒ කියන්නේ ඇත්තට මම හිතන්නේ මට තේරෙලා දෙන්නේ multicasting උත් එවනවා. හැබැයි මොන හරි ඊට පස්සේ වෙන ඒකම වෙන මේ data handling වල පොඩි පොඩි issues තියෙන පුළුවන්. අපි ඒකම operating system වුණත් ඔය CPU එකේ තියෙන
power
එකේ තියෙන ප්‍රශ්න නිසා මේ මොන හරි තියෙන පුළුවන්. අතේ අපි ඒව ගැන ඉස්සරහට
හරි හරි. එතකොට දැන් මම මොන හරි file එකක් හරි site එකට යනවනම් ඒ site එක මම මීඩිය ඉස්සලා ගිහිල්ලා නැත්නම් හැබැයි අපි තුමු Chanux උත් මේක install කරලා Chanux ගිහිල්ලා තියෙනවනම් එතකොට මටත් Chanux ගේ proxy එක හරහා මගේ proxy එකට කතා කරලා නිකම්ම ඒක ඉක්මනට මට බලාගන්න
පුළුවන්.
ඒකයි මේකේ තියෙන වාසිය.
ඔය කියන්නේ එතකොට ඔයාට බට් අවශ්‍ය වෙන්නේ නැහැ. බට්ගේ බ්‍රවුසර් එකට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා එතනින් ෆයිල් එක අරගෙන ඉතින් එතකොට එතනින් ෆයිල් එක ගන්න විතර නෙමෙයි අතරමැද තව රවුටර්ස් කීපයක් හරහා ගිහිල්ලා එන ඒන ඩිලේ එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා චානුස්ගෙන්.
ඔව්. එතකොට චානුස් මම මිලි තප්පර ගණකින් හොයාගෙන ඒක නිකම්ම රවුට් කරනවා.
රවුට් කරනවා මේ පැත්තට. එතකොට ඊට පස්සේ ඉතින් ඒක කොච්චර මේ වැඩ කරනවද කියන එක අර මේ පාවිච්චි කරන කෙනාට ෆීඩ්බැක් එකක් විදියට ඉන්ටර්ෆේස් එකේම බලා ගන්න පුළුවන්. අපි අර පොඩි graph තුනක් තියෙනවා. කවුරු හරි මගෙන් ගත්තත් ඒකත් graph එක පස්තරික සටහන් වෙනවා.
ඔව්.
මම කාගෙන් හරි ගත්තත් සටහන් වෙනවා. මගේම තියෙන කලින් කෑෂ් එක වෙලා තිබ්බ එකක් ආපහු මම ගත්තත් ඒකත් අපි සටහන් කරනවා. සහ ඒ අතරේ තව තියෙනවා පොඩි තව චාර්ට්ස් දෙකක්. ඒකෙන් පෙන්නනවා මේ ඔක්කොම ටෝටලි අපි කෑෂ් කරගෙන ඉන්න ප්‍රමාණය සහ අපේ ලෝකල් එකකින් හිට් වුණු කෑෂ් ප්‍රමාණය.
හිට් රේට් කියන එක.
හිට් රේට් කියන එක පෙන්නනවා මේ තව පොඩි ග්‍රාෆ්ස් දෙකකින්.
ඊළඟට වස්සල අපි දැනගන්න කැමති මේ කතා කරද්දී ගුව මල්ටිකාස්ට් ක්‍රමය ඇරෙන්න සාමාන්‍ය භාවිතයේ දුනත් මේක පුළුවන් එක්තරා සීමාවන් සහිතව කියලා අපිට ඒ ගැන පොඩ්ඩක් විස්තර කිව්වොත්
දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදියට දැන් අපි හිතමු මං විතරයි network එකේ ඉන්නේ කියලා.
ඔව්.
එතකොට පුළුවන් local කෑෂ් එකක් විදියට පාවිච්චි කරන්න. ඉතින් හැබැයි
ඒ කියන්නේ මේක සාමාන්‍ය නිකම් proxy එකක් විදියට තමන්ට පාවිච්චි කරන්න පුළුවන් individual.
Individually
පාවිච්චි. ඒකට ලොකු වාසියක් විදියට තියෙන තමන්ගේ site වල තමන්ට ආයිත් යද්දි
internet එකෙන්
ගන්න
පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට දැන් browser වලම පොඩි built-in cache එකක් තියෙන නිසා මං යම් ප්‍රමාණයකට මං දැකලා තියෙනවා වැඩ කරන එක තිබ්බත් ඒත් ඒක ලොකු
ඉෆෙක්ට් ලොකු වාසියක් නෑ.
එතකොට
අඳුම ගන්න දෙන්නෙක් වගේ ඉන්නවනම්
දෙන්නෙක් වගේ ඉන්නවනම්
එතන ඒ දෙන්න අතර
පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් ඔෆිස් එකක මොන හරි
දැන් මේක ස්කේලබිලිටි එක තමයි මං ඊළඟ අහන්නේ. මේ කොහොමද කීයක් වගේ පුළුවන් වෙන්නේ මේක මල්ටිකාස් කරද්දී
network එකට? මල්ටිකාස්ටිං වලදී අපිට අපි සිමියුලේට් කරා. දැන් අපි ගාව ඇත්තටම මේ ලැබ් එකේ ගොඩක් අපිට කම්පියුටර්ස් නෑ. ඒක නිසා අපිට උනේ සිමියුලේෂන් එකක් කරන්න.
ඔව්.
NS2 කියන මේ software simulator එක පාවිච්චි කරලා network simulator
එක අපි
මේ අපි ඒක use කරලා simulate කරලා බැලුවම packet drops නැතුව 5MB sorry 1MBPS dedicate කරෝතින් අපි assume කරා 10MB link එකක 1MBPS dedicated channel එකක් හදලා දෙනවා කියලා මේ multicasting lookups වලට විතර. يعني 10% දුන්නොතින් අපි
networking 10%ක් දෙනවා ඔක්කොම machines
ඔක්කොම machines වලට communicate
communicate කරන්න.
390 අපි දෙනවා වෙන data
වෙන data. දැන් අපිට ඕන නම් ඕක implement කරන්න පුළුවන් networking හරහාම QoS වගේ විදියකින් ඕන නම් අපිට පුළුවන්
implement කරන්න පුළුවන්. ඔව්. එතකොට අපි ඒම simulate කරාම අපි දැක්ක එකක් තමයි සාමාන්‍යයෙන් computers 45ක් වගේ පයින්න ගන්නකොට network size එක packets drop වෙන්න ගන්නවා අර 1MB කෑල්ල ඇතුලේ යන්නේවා
ඇතුලේ යන්නේවා
ඒකට හේතුව මේ අර protocol එකේ lookup overhead එකෙන් මේ overhead එක නිසාම අර තියෙන bandwidth එක මදි packets යන. ඒක අපි කරද්දි කරේ තියෙන extreme conditions වලට.
ඒ කියන්නේ
file එකක් කාගේ හරි ගාව එක්කෙනෙක් request කරද්දි අනිත් හැමෝම ගාව ඒ file එක මේ
තියෙන්න පුළුවන්
හැමෝම reply කරනවා ඒ වගේ extreme conditions වල. මොකද ඒක worst case scenario එකක් නිසා අපි සලකන්නේ ඒක තමයි මේ අප බවුන්ඩ් එක විදියට තියාගෙන ඉන්නේ ඒක.
ඔව්. ඒ කියන්නේ ඒක worst case කියන්නේ ඇත්තටම ඕක හැබැයි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඕක වෙන්න පුළුවන්න්නේ දැන් network එකේ එක්කෙනෙක් අරගෙන හැමෝම මේකට ගිහිල්ලා ඒකන අතර මාරුනාට පස්සේ අලුතෙන් එක්කෙනෙක් එනවා.
එතකොට ඒක
ඔවිල්ලා එයාත් ඒ ෆයිල් එකම ඉන්නවා. ඒ worst case සමාය ඇත්තටම. මොකද එයා ඒ ෆයිල් එකම ඉල්ලන්නත් ඕනේ.
ඉල්ලන්නත් ඕනේ. එතකොට දැන් එහෙම එක case එකක් වුණත් හරියන්නේ නැහැ. ඒකත් අර parallelly ගොඩක් දෙනෙක් ඒ විදිහට වෙන්නත්
ඕනේ.
එතකොට තමයි ඔය කියන සිටුේෂන් එක එන්නේ. ඒ
කියන්නේ
තව 40ක් විතර ඉන්න තැනක 10ක් විතර පොඩි වෙලාවකදී ඔය විදිහටම අර හැමෝම ගාව තියෙනක් ඉල්ලනවා. එතකොට තමයි ඔක සිටුේෂන් එක එන්න පුළුවන්. හැබැයි දැන් අපි ඊට පස්සේ අපි තව කරා පොඩි එක්ස්පෙරිමන්ට් සිමියුලේෂන්ස් වගේක්. දැන් ඉස්සරහට අපි ප්‍රොටෝකෝල් එකට ඒ ටික ඇඩ් කරන්න යන්නේ මොඩිෆිකේෂන්ස්. ඒක තමයි මේ probabilistic විදියට මේක මේ lookup එක කරන්නේ. දැන් තියෙන එක හරියටම deterministic. ඒ කියන්නේ හරියටම මම අහනවා කවුරු හරි උත්තර දෙනවා අනිවාර්යයෙන්ම.
හරි හරි.
තියෙනවා නම් අනිවාර්යෙන් උත්තර දෙනවා.
ඔව්.
එතකොට මම මුලින්ම මට ලැබුණු උත්තරේ තියෙන තැනින් අරගන්න.
හරි.
එතකොට දැන් වැඩ කරන්නේ ඒ model එකට. දැන් ඉස්සරහට අපි කරන්න හදන්නේ පොඩි time slot එකක් දීලා අපි හිතමු හැම කෙනෙක්ම හැම කම්පියුටර් එකක්ම සිලෙක්ට් කරගන්නවා තමන්ගෙන් කාගෙන් හරි කවුරු හරි ඇහුවොතින් මේ ෆයිල් එක තියෙනවද කියලා. එයා සමහරට එතකොට සිලෙක්ට් කරනවා 1.1 10 අතර random value එක. අරගෙන ඒ වෙලාව randomly ඉන්නවා. ඊට කලින් කවුරු හරි එක්කෙනෙක් reply කළොත් එයා give up කරනවා. එතකොට අර විදිහේ ගොඩක් අය හිටියට දැන් එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් 10 දෙනා නේද දැන් මෙතන ඉන්න පුළුවන් කියලා.
ඔව්.
එහෙම ඒකට අපි තියෙන solution එකක් තමයි අර 1 ඉඳලා 10ට ගන්නේවා නිකන් uniformly ගන්නේ නැහැ. ඒ කියන්නේ සමාන probability එකකින් එන්නේ නැහැ value එකක් ගනිද්දි. අපි කරන්න හදන්නේ අර මුල ඉලක්කම් වල probability එක අඩු කරලා අග ඉලක්කම් හරිය probability එක වැඩි කරනවා.
ඔව්. ඒකෙන් මකරේ curve එකක් වගේ distribution එකක් විදියට ගන්න.
සාමාන්‍යයෙන් අපි කියන්නේ exponential වගේ distribution එකකින් අරගන්නවා.
ඒක මොකද හැමෝම එකම වෙලාවේ අපිට උත්තර දෙන්නේ
නැහැ. එකම වෙලාවේ දෙන්නේ නැහැ. ඒතකොට කවුරු හරි එකේ මුලින්ම එක්කෙනෙක් දුන්නට පස්සේ අනිත් අය ඔක්කොම give up කරනවා. අනිත් අය කියනවා අනිත් අය නිකන් නවත්තලා දානවා.
නවත්තලා දානවා.
දැන් අර දැන් වසල කියපු worst case එකේදී ප්‍රශ්න තියෙන්නේ හැමෝම
උත්තර දෙන්න ඕනේ. හැමෝම උත්තර දෙන්න
වෙලාව උත්තර දෙනවා. ඉතින් එතකොට තමයි අර flood වෙන්නේ. ඉතින් අපි ඒකට simulation එකක් කරා. ඒකේ එහෙම නැත්. ඒ කියන්නේ uniformly මේ distribute වෙච්ච එකකින් simulate කරාම ආවා අපිට result එකක්. nodes 120 ගානක් support කරනවා. ඒ විදිහේ drop වෙන්නේ නැතුව. අර විදියට තව ස්කේල් කරන්න පුළුවන් අර විදියට exponentially distribute කරොත්
අපි දැන් තියෙන එකම අපිට බයිස් පොඩ්ඩක් බෑන්ඩ්විඩ්ත් වැඩි කරොත් network එකේ
ඔව් බෑන්ඩ්විඩ්ත් වැඩි කරොත්
එතකොට
issue එකක් නැහැ
තව issue එක තව ස්කේල් කරන්න පුළුවන්
තව ස්කේල් කරන්න පුළුවන් දැන් මම assume කරේ 10 MB
10 MB විතර 100 MB එකකින් වෙන් කරනවා
වෙන් කරනවා ඔව් ඒක බොහොම පොඩි මේ ප්‍රමාණයක් දැන් තියෙන අලුත් gigabit networks එක බලුවා
මේක
තමයි ඉතින් ඒ වුණාට අපි අර protocol එකක් හදන කට්ටිය වශයෙන් අපි
ඊට වඩා efficient කරන්න තමයි හදන්නේ
නේ. ඒක අපි හිතනවා අපි ඒක යුතුයකමක් කියලා හදනවනම් මොන හරි දෙයක්
අනිවාර්යෙන්ම.
ඔව් මේක අනික ඒක අපි හිතන්න ඕනේ මේක ඉන්ටර්නෙට් එක හරහා යන්නේ නැහැ මේ අපේ
ඉන්ටර්නෙට් ඇතුලේ කොහමද එතනින් එහාට මල්ටිකාස්ටින් ගැන හිතනක තේරුම් බ්ලොක් කරලා
අනිවාර්යෙන්
අන්තිකේ එහෙම වුණත් හරි කරදරයක් වෙනවා ඊළඟට හැමෝටම ඔබ හම්බ වෙලා.
ඔව් ඔව්. එතකොට මේකේ දැන් සිකියුරිටි ඇස්පෙක්ට්ස් ගැන මොනවා හරි
අපිට සිකියුරිටි ඇතර අපි එහෙම දැනට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එකක් තමයි හැම ෆයිල් රික්වෙස්ට් එකක්ම යන්නේ නෙට්වර්ක් එක හරහා යද්දී යන්නේ අදාළ URL එකේ SHA1 hash එකක් විදියට.
ආ ඔව්.
එතකොට කාටවත් හොයන්න බෑනේ අපි නෙට්වර්ක් එකට ලිසන් කරන් ඉන්න කෙනෙකුට.
ඔව්. මොකද්ද මේ ඉල්ලන්නේ?
මොකද්ද මේ ඉල්ලන ෆයිල් එක කියලා.
ආ.
දැන් ඒක එක විදියකින්
අනිවාර්යෙන්
ප්‍රයිවසි
මේ ප්‍රයිවසි එකට හොඳ දෙයක්.
එතකොට දෙවෙනි එක තමයි.
මොකද මල්ටිකාස්ට් කරද්දී බය තියෙනවානේ. මොකද හැමෝටම මේක යනවානේ.
මේ ඉල්ලන්නේ කියලා දැන්. එතකොට හැබැයි ෆයිල් එක දෙන කෙනා දන්නවා මේක මේ
හෑෂ් එක තියෙනවා කියන්නේ
මේ හෑෂ් එක තියෙනවා කියන්නේ එයා දන්නවා මේක මේ URL එක තමයි ඉල්ලන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද එයා ඔල්රෙඩි ඒක දන්නවා.
ඒක දන්නවා.
එතකොට ඒක එයා දැනගත්තට ප්‍රශ්නයක් නෑ.
ඔව් මොකද එයාගේ ෆයිල් එක තියෙන නිසානේ හෑෂ් එක මැච් වෙන්නේ. ඔව් URL එකේ හෑෂ් එක
මැච් වෙන නිසා එයා දන්නවා. ඒ ඉෂුව එකක් එයාට නෑ.
හ්ම්.
එතකොට දැන් දෙවනි ප්‍රශ්නයක් කෙනෙක්ට තියන්න පුළුවන්. හ්ම්. කෑෂ් එක පොයිසන් කරන්න පුළුවන්
කියලා. ඔව් ඒ කියන්නේ
බොරු ෆයිල්ස්
දාගෙන
අපි ඇත්තට මෙහෙම ටෙස්ට් කරා.
ඔව්
ඒ කෑෂ් එක ඇත්තටම පොයිසනින් කරන්න පුළුවන්.
ඔව්
ඒක දැන් පොඩි නෙට්වර්ක් එකක් නිසා ඉතින් අපි ඇසියුම් කරනවා එහෙම
ඔව් මොකද මේක තමන්ගේ නෙට්වර්ක් එකනේ මේක දුවන්නේ නේ.
එතකොට කවුරුවත් දැන් අපි 20ක් 30ක් වැඩි වුණොත් හත් දැන් අපි කියන්නේ 45ක් වගේ කියන්නේ. ඒ වගේ ගානක් වැඩ කරන තැනක.
ඔව්.
ඉතින් එහෙම වෙන්න තියෙන chance එක ගොඩක් අඩු
වෙනවා. ඉතින් තමන් අතරම ඉන්න කෙනෙක් තමයි හොර හිත තියෙන
කෙනෙක්. ඒක මාට් වෙනවානේ.
එතකොට දැන් අපි
ඒ කියන්නේ එයාම කරනවා කියන්නේ එයාගේම කෑෂ් එකේ වෙන ෆයිල් එකක් දාලා ඒක දෙනවා වගේ වැඩක්
නේ. ඒක කරන්නේ. කියන්නේ දැනට ෆයිල් සේව් වෙන්නේ directory එක වෙනම separate files hash එක නම විදියට use කරලා save කරගන්න.
ඔව්.
URL එක. එතකොට කවුරු හරි ඒ hash වෙන file එකක් දාලා ඒ hash එක නම විදියට file එකේ දුන්නොත් අර හම්බෙන්නේ වැරදි file එකක්. ඉතින් ඒක අපි කරලා බලුවා ඒක කරන්න පුළුවන්. ඉතින් අපි හිතනවා ඒක අර වගේ ලොකු issue එකක් නෙමෙයි කියලා. හනිත අපි දැන් කල්පනා කර කොහමද ඔක නවත්තන්නේ කියලා.
ඔව්.
ඒක නවත්තන්න ගියොත් එහෙම ඊට වඩා ලොකු ප්‍රශ්න ගාන තව
introduce වෙනවා.
ආහ්. ඉතින් overhead එක
ඇවිල්ලා
ගොඩක් මේ complex වෙන්න පුළුවන්. ඒක නිසා අපි හිතුවා අපි මේක
අනිවාර්යෙන් ගොඩක් security වල වෙන වැඩක් තමයි ඔක නේද?
SHA1 hash එක කියන්නේ ගොඩක් හැබැයි ගොඩක් මොහොත දත්තේ එකක් නිසා
ඕක නෑ ඒතර නෙමෙයි මෙයා කියන්නේ දැන් අපි තු මොකක් හරි popular object එකක් තියෙනවා කියන හැමෝම ඉල්ලන්න පුළුවන් ඒතර URL එක දන්නවනේ හැමෝම ඒතර ඒ URL එකට අදාළ වෙන object එකක් Taman දියන් ඉන්නවා ඒතර වෙන video එකක් ඕනනම් download වෙන විදියට හදන්න බලන ඒ වගේ position නෑ කරන්න බලන
ඒ අතරෙම අර අපි පහුගිය දවස්වල දැන් මේ තව මෙතන අපි ඉන්නෝනේ lab එකේ තව distributed computing කරන අයද අපි අතරේ වුණු සාකච්ඡාවක් තමයි අර මේ distributed computing කියන්නේ ඒ subject එකේ theoretical පැත්තේදී තියෙනවා මේ impossibility results කියලා එක.
ආහ්.
දැන් අපි කතා වුණ විදිහට මම කියන්නේ සමහර විට මේ ඕකට correction එකක් කරනවා කියන එක impossibility එකක්ද කියලා කතා වුණා. මම හිතන්නේ මේක impossibility එකක් වගේ පේනවා. ඒක නිසා මම හිතන්නේ මේ ඒක address කරන්න යන එක.
ඔව්. මං හිතන්නේ මෙහෙමයි security වල ගොඩක් අඩන අර trust කියන එකනේ. එතකොට දැන් අපි දැන් SSL certificate එකක් උනත් තවත් පාටි එකක්නේ රිස්පොන්සිබිලිටි ගන්න එයා සයින් කරලා කියන්නේ මේක ට්‍රස්ටඩ් කියලා. ඉතින් ඒ ට්‍රස්ට් ලෙවල් එක හැරුණාම මං හිතන්නේ සිකියුරිටි වල ඉදිරියෙන් යන්න නැහැ. අන්තිමට හැමදේම මොකක් හරි ඒ වගේ දෙයක් තමයි පත් වෙන්නේ.
පත් වෙන්නේ. ඒතකොට අර වගේ එකක් මේ ඉන්හෙරෙන්ට්ලි සිකියුර් කරන එක හරිම අමාරුයි. අපි කියන්නේ ඔය ඉන්න ටික දෙනා නෙට්වර්ක් එකේ ට්‍රස්ට් කරන්න කියලා තමයි
කියන්නේ නේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක කොච්චර කල් ඉඳන්ද මේක කරගෙන ආවද කොහොමද මේක පටන් ගත්තේ අතීතයේ කිව්වොත්
මේක පටන් ගත්තේ 2009 ජනවාරි මාසේ.
අහහ
පටන් ගත්තේ LSF එකේම ලංකා සොෆ්ට්වෙයාර් ෆවුන්ඩේෂන් එකේමයි. මේකට මුලින්ම ඇත්තටම මේ අනුග්‍රහය දැක්වේ ඉක්ටා එක.
ඔව්
ඉක්ටා එක ඒගොල්ලන්ගේ තියෙනවා e-society grant කියලා එක.
ඔව්
ඒකෙන් තමයි මුලින්ම ෆන්ඩින් හම්බ වුනේ. අපි ඩිවෙලොපර්ස් 3 දෙනෙක් වැඩ කරා. මම ප්‍රොජෙක්ට් ලීඩ් විදියට හිටියේ. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකේ තව ඩිවෙලොපර්ස් ඉන්ජිනියර්ස්ලා දෙන්නෙක් වැඩ කරා. ඒ දෙන්නම දැන් වෙන කම්පැනිස් වල මේ වෙලාවේ නම්
ඉන්නේ. කෙනෙක් වෙන ජොබ් සම්බුණා මේකෙන්.
ඔව් ඒගොල්ලෝ
මේක කරපු නිසා නේ.
කෙනෙක් දැන් ඕස්ට්‍රේලියාවල ඉන්නේ දැන්. අනිත් කෙනා ලංකාවේ.
ඔව්.
ඊට පස්සේ දැන් දැන් මේ වෙද්දි අපිට ඉන්ටර්න්ස් ලා දෙන්නෙක් වැඩ කරනවා අපි. ඒක ඒගොල්ල තමයි මේ රිලීස් එකේ UI ඩිසයින් කරලා ඒකේ මේ UI ඉන්ජිනියර්ස් ලා විදියට වැඩ කරේ. අත්‍තරම අපි මේ අවුරුද්දේ ජනවාරි මාසේ රිලීස් කරා එකක්. ඒක එක්ස්පෙරිමෙන්ටල් වර්ෂන් එකක්. ඒක මුලින්ම හදලා රිලීස් කරපු එකක්. දැනට මේ තියෙන එක සෑහෙන ඉතින් මේ
යූසබල් තත්ත්වයක තියෙනවා. මම දැන් ඉන්ස්ට්‍රෝල් කරලා බැලුවා. ඉතින් එහෙමෙන් ටෙස්ට් වගේ කරා හරි ගියා. ගොඩක් දුරට ඒක සාර්ථකයි වගේ පේනවා. මේක ඉතින් පොඩ්ඩක් අතදාතා බලන්න ඕනේ. මම ඉතින් ගෙදර මැෂින් දෙක තුනක් තියෙනවා නම් තමන්ගේ පවුලේ අය එකපාර ඉන්ටර්නෙට් යනවා නම් ADSL යනවා නම් මේගොල්ලන්ට මේ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා දුන්නොත් ඉතින් පාවිච්චි කරන්න පුළුවන්.
ඔව් ඒක ඇත්තට මම කියනවනේ මේ අපි දැනට මේක මම හිතන්නේ මේ රෙකමෙන්ඩ් කරන එක හොඳ නැහැ netbook වලට. සාමාන්‍යයෙන් හොඳ ලැප්ටොප්
සාමාන්‍ය ලැප්ටොප් එක go2
හරි Pentium 3 උනත් ප්‍රශ්නයක් නැහැ. Pentium 3 4 වගේ සාමාන්‍ය ඩෙස්ක්ටොප් ලැප්ටොප් වල යූස් කරන්න පුළුවන්.
හැබැයි මම netbook එකේ අවුලක්ම නැහැ. අර සමහරවල් ඉමේජස් එන්නේ නැති එකතරේ දේක රීලෝඩ් කරාම
හරියනවා. netbook එකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ netbook එක යූස් කරන එක්කෙනාට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ
අනිත් අයට නේ.
මේක අනිත් අයට සමහරවල්ට සයිට්ස් හරියට ලෝඩ්
වෙන්නේ නැති
ප්‍රශ්න තියෙන පුළුවන්. අපි ඇත්තටම ඒක මේ අපි අමතක කරන්නේ netbook එකටත් අපි ස්කේල් කරනවා. ඒක සොලියුෂන් එකක් අපි හොයාගන්න පුළුවන් අපිට. අපිට පැච් එකක් විදියට හිමුනොත් අපි
ඔව් ඊළඟ version තව මේක දැන් මොකද්ද version
එක? මේක 1.1
ඔව් මට දැන් මේ netbook ගැන කතා කරාම මේ දැනගන්න හිතුණා මේ එතකොට netbook එකෙන් අපිට ඒක කැෂ් එක දෙන්න පරක් වෙනවනම් ඒ පරක් වීම අනුව අපි එලින් ආපහු ගන්න යන්නේ
නැහැ අපි ඇත්තටම ගන්නවා දැන් මෙතන අපි කරද්දී මේ ප්‍රශ්නේ තිබ්බා මේ එහෙම වුණේ නැහැ හැබැයි ඇත්තටම මේ වෙන්නේ ඒක තමයි
අපි ඒක තමයි වෙන්න ඕනේ
ලොජික් එක විදියට තියෙන්නේ within 10 milliseconds result එකක් නැත්තම් කෙලින්ම යන්නේ external network
එක. එළියට යන්න
ගන්න.
ඉන්සා web පැත්තෙන් time out එකක් වෙන්න බෑ එතන.
ඔව් time out එකක් වෙන්න බෑ. මම හිතන්නේ මොකක් හරි multicasting එකක issue එකක් ඇත්තේ. දැන් අපි බලන්න ඕනේ මොකද netbooks වල තියෙන CPU power එකත් එක්ක අර වගේ එක දිගට multicasting කීපයක් එන්න පුළුවන් ලොකු site එකක් load වෙන්නේ. ඒ වගේ එකක් කොහොමද handle කරන්නේ? මම හිතන්නේ ඒක software එකක optimize කරලා කරගන්න
ඕනේ. ඉතින් ඒකට මම හිතන්නේ දැන් ගොඩක් අය මේක පාවිච්චි කරනකොට තව කොහොමද feedback එකක් ගන්න පුළුවන් නේ?
ඔව් feedback එකක් ගන්න පුළුවන්. අපේ තියෙනවා website එක
website එකේ වෙන්නේ නැහැ
නේද? ඔව් dalisa.lk
dalisa නේ. ඒක සමහරට spellings ගොඩක් අයට මට type කරද්දී වරදිනවා de ගන්න da ගන්න.
අපිට show notes වල දාන්න
dalisa dalisa නේ.
lisa.
ඔන්න මතකද dalisa වගේ
තමයි. ඔව් dalisa වගේ තමයි. dalisa. LK. ඒ තමයි අපේ වෙබ්සයිට් එක. අපිට ෆීඩ්බැක් දෙන්න පුළුවන්. එතන තියෙනවා contacts, source forge එකට තියෙන මේ mailing list වල addresses.
ඔව්.
ඊට පස්සේ SVN එකට access කරන්න කොහොමද? ඒ ඔක්කොම විස්තර එතන තියෙනවා. configure කරගන්න manual එකක් පවා getting started කියලා එකක තියෙනවා. සහ install කරාමත් පොඩි gnome වල user manual එකක් අපි දීලා තියෙනවා.
ඉතින් දැන් අපේ අහන් ඉන්න කමියුනිටි එකෙන් මොන වගේ දෙයක්ද ඉල්ලන්නේ දැන් මම සපෝට් එකක් ඕනේද කියලා කට්ටියද මේ ගොඩක් අය ඉන්නෝනේ ටෙක්නොලොජි කට්ටිය
ප්‍රෝග්‍රෑම් කරන අපිට ඇත්තටම දැනට මේක පාවිච්චි කරන කට්ටිය නැහැ
දැන් ඒක තමයි ප්‍රධානම
ප්‍රධාන
ෆීඩ්බැක් එකයි
ෆීඩ්බැක් එකක් ගන්න ඕනේ
බග්ස් රිපෝට් කරන වගේ තියෙන
බග්ස් රිපෝට් කරන්න පුළුවන් අපේ ට්‍රැකර් එක තියෙනවා සෝස් ෆෝජ් එකේ
ඔව්
ට්‍රැකර් එකට දෙවන්න පුළුවන් බග්ස් දෙවෙනි කාරණේ තමයි අපිට තව ෆීචර්ස් ඉල්ලන්න පුළුවන් කට්ටියට. හැබැයි
ඉතින් ඉල්ලුව පලියට හම්බෙන්නේ නැහැ.
දෙන්න තමාරු
ෆීචර්ස් ඉම්ප්ලිමන්ට් කරන්න වගේ කාට හරි
එහෙම පුළුවන් විදියට පුළුවන් කරන්න ඕන කෙනෙක් ඉන්නවනම් මොනවද කන්ට්‍රිබියුට් කරන්න අපිට පුළුවන් කතා කරන්න අපි ඒකට සතුටින් රෙස්පොන්ඩ්
කරනවා. හරි.
මොකද අපිට කට්ටිය අඩුයි ඩෙවලොප් කරගෙන ඉන්න ඒ අයරුණම කාට හරි පුළුවන් නම් win 32 port එක ගැන හිතන්න ඒ ගැන වැඩ කරන්න ඒකත් අපි
සතුටුයි. ඔව් අනිවාර්යයෙන්ම Windows ගොඩක් users ආ ඉන්නවා නේද?
එතකොට ඒක තමයි දැන් තියෙන.
ඉතින් මේකට අවශ්‍ය මේක ලියලා තියෙන මොකෙන්ද අපි ඒ
ඔව් ලියුම එක.
පොඩ්ඩක් languages technology
මේක ගොඩක්ම 98% විතර දීලා තියෙනවා C වලින්. ඊට පස්සේ 102% විතර පොඩි දේවල් ටික C++ වලින් දීලා තියෙනවා.
ආහ්.
C++ වලින් කරලා තියෙන එකම දේ තමයි hash maps use කරලා තියෙනවා. ඒකෙන් තමයි අපි අර DNS cash එකක් maintain කරගන්න. මොකද DNS වල lookups වලටම ලොකු
වෙලා යනවා.
වෙලාවක් යන නිසා අපි සාමාන්‍යයෙන්
ඒ කියන්නේ පොඩි DNS proxy එකක් මේකේ ඇතුළේ built in
තියෙනවා. විනාඩි 7 මට දැන්ට මත හැදේ pack වගේ වෙලාවක් තියෙනවා cache එක DNS එක.
ඔව්.
ඒක adjustable නෑ දැනට. ඒක ඉතින් function එකක් නෙමෙයි නිසා. ඒ වගේම තව තියෙනවා ජීමේල් වගේ ෆේස්බුක් වගේ වර දිගටම තප්පර ගානකට සැරයක් යවනවනේ
කීපලයි පැකට් එකනේ
කීපලයි පැකට් එක
ඔව්
ඒවත් ඩිටෙක්ට් වෙන්න පුළුවන් මල්ටිකාස්ට් විදියට එලියට යවන්න පුළුවන් කැෂ් කරගන්න පුළුවන් දේවල් කියලා හිතලා සොෆ්ට්වෙයාර් එක අපි කියන්නේ පොඩ්ඩක් ඒක ඉන්ටෙලිජන්ට් කරන්න ඒක සිද්ධ නොවෙන්න වෙනම ලියලා තියෙනවා තව ලිස්ට් එකක් මේ ඔමිෂන් ලිස්ට් එක ඒ වගේ ඒවා ඩිටෙක්ට් කරගන්න පුළුවන් පැටර්න් එකක් තියෙන ඩිටෙක්ට් වුණොත් ඒක ඒ URLs બ્લોක් කරනවා. එතනින් එහාට URL එක direct internet access කරනවා. හැබැයි
cache වෙන්නේ
නැහැ. cache caching අනිත් multicasting එකට යන්නේ නැහැ.
හරි.
ඒවත් ඒ ටික තමයි C++ link
කරලා තියෙන පොඩි දෙයක්. UI තමයි ප්‍රධාන
වශයෙන් පයි. හැබැයි මේ C++ 102 නෙමෙයි. දැන් ඊට පොඩ්ඩක් වැඩි ඇති එක KDE UI එකක් තියෙනවා. ඒක C++ link කියලා
තියෙනවා. ඔව් නේ.
එතන
මේක දැන් හදද්දී කොහොමද ෆ්‍රොම් ස්ක්‍රච් ගියල් මේක මොනාරි ලයිබ්‍රරිස් ඕපන් සෝස් පාවිච්චි වුණාද
මෙහෙමයි මේකට ෆ්‍රොම් ස්ක්‍රච් ගියා ලොකු කොම්පොනන්ට් එකක් HTTP ප්‍රොසෙසින් වල හැබැයි ඒක වෙන එකක් යූස් කරන්න තිබ්බා මම ඒක කරන්න ගියේ නෑ ඒ වෙලාවේ මොකද මම ඒ වෙලාවේ ඒ වෙද්දි මම කලින් ලියාගත්තු එකක් තිබ්බා මම ඒකම පාවිච්චි කරා මට ඒක පාවිච්චි කරන එක ලේසි
ඒ කියන්නේ ඔයා මොකක් කරේ ඔයාගේ එකම ඔයා ආපහු රියුස් කරා
ඔව් මම හදපු එකක් මම
රියුස් කරලා කන්ටිනියු කරා
ඊට පස්සේ ඉතින් මල්ටිකාස්ටිං තියෙන ඉතින් සිස්ටම් කෝන්සලින් තමයි යුනික්ස් වින්ඩෝස් දෙකටම මුලින් වැඩ කරා ඊට පස්සේ ඒ අරුණම අපි ඉතින් ඔය XML ප්‍රොසෙසින් වගේව කරන්නේ
ඒවට ලයිබ්‍රරිස්
ඔලිබ් XML 2 යූස් කරනවා ඊට පස්සේ ඩීබස් යූස් කරනවා ඔය කපල් කරලා තියෙන්නේ මේන් කැෂින් සිස්ටම් එක යූසර් ඉන්ටර්ෆේස් නේ ඔක්කොම ඩීබස් ට්‍රූ ඊට පස්සේ ඩේටාබේස් එන්වයරන්මන්ට් එක යූස් කරන්නේ එම්බෙඩඩ් MySQL MySQL වල එම්බෙඩඩ් වර්ෂන් එක ඒක SQL like කලින් යූස් කරා ඒක ආපහු අපි රිප්ලේස් කරා ඊට වඩා මේ කොන්කරන්සි හෑන්ඩලින් හොඳ
නේද හෑන්ඩල් කරන්න එක පාරම
ඒ
තමයි. එතකොට මේක මොකද්ද එලියට දෙන ලයිසන්ස් එක?
GPL version 2 දැනට නම් තියෙන්නේ. අපි මුලින් පටන් ගත්තේ විදිහට පස්සේ ඉතින් සමහර version 3
GPL version 3 වල
සමහරට
අනාගතේ යන්න පුළුවන්. හරි, ඉතින් චානුක් සර් මොන හරි දිනවද එකතු කරන්න?
නෑ, ඔයාලට අහන්න දෙයක් නෑ. ඔක සම්පූර්ණ බැරි
වුණා. වැඩි කතාව නේද නිශ්ශබ්ද භාවනා කරනවා
කියන්නේ. ඔව්, මොකක්ද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් මේ ටිකක් අර වැඩි අහන්න ලැබෙන්නේ නැති ආකාර ප්‍රොජෙක්ට් එකක් මේ
යන
ටයිම් එකේ කාවගේ සතුරුයි අපිට
මේ හරි අපිත් මං හිතන්නේ මුලින්ම ප්‍රොජෙක්ට් එක ගැන ඉන්ටර්වයුව අපි මිනිස්සු කරාද
කියලා කරේ නැහැ හරියටම නේද
හරියටම නේ ඒක තමයි අපි පොඩ්ඩ එල්බෝඩ් ගහගෙන දා මේ ඉන්ටර්වයුව එක කරන්නේ ඉතින් අපිට බොහොම සන්තෝෂයි මේ වගේ ප්‍රොජෙක්ට්ස් ගැන කතා කරන්න ඉතින් අනාගතයේ අපි තව මේ වගේ ප්‍රොජෙක්ට්ස් මං දැන් LSF එකේ ගොඩක් මේ වගේ කරන ප්‍රොජෙක්ට්ස් තියෙනවා නේ ඉතින් අපි
ඉදිරියේදී ඒ වගේම අපේ ලිස්නර්ස් ලා ඉන්නවනම් තමන්ගේ ප්‍රොජෙක්ට්ස් තියෙන ෆ්‍රී සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට්ස් අපිට කතා කරන්න ඉතින් එතකොට අපිට පුළුවන් අපිත් එක්ක කතා කරන්න
ඒක තමයි
ඒ වගේ මේ ප්‍රොජෙක්ට්ස් වලට සහභාගී වෙන්න සහයෝගය
අනිවාර්යෙන් මේක නිකන් අහලා පැත්තකට දාන්න එපා මේක ඇත්තටම ඩවුන්ලෝඩ් කරන්න දැම්මම ඩවුන්ලෝඩ් කරලා දාන්න ඔව්
ඩෙවලොප්මන්ට් වලින් සහභාගී වෙන්න
මේක එච්චර ලොකු ෆයිල් එකක් නෙමෙයි නේ 2.4 MB 2.5 MB වගේ තියෙන්නේ
දැන් වස්සල කෝ වගේ පාවිච්චි කරන අය තමයි අඩු පාවිච්චි කරලා ෆීඩ්බැක් දෙන එකෙන් තමයි
මේක අනිත් එක ඔව්
අපි ලැබ් එකේ නිතර මේ LSF එක කතා වෙන දේත් තමයි දැන් මේ දවස්වල යන ප්‍රොජෙක්ට් පාවිච්චි කරන්නේ ඒක ඩෙවලොප් කරන
කරන ඒ
විතරයි දැන් කලින් ඒවා නම් කට්ටිය පාවිච්චි කරා
හැබැයි ඒක හොඳයි මොකද අඩුම ගාන ඩෙවලොප් කරන අය මේක පාවිච්චි කරන සමහර ප්‍රොජෙක්ට්ස් නේ ඩෙවලොප් කරන අය පාවිච්චි කරන්නේ නැති මේ ඉතින් ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ මේක ඇත්තටම ඔයගලගේ නෙට්වර්ක් එකට මම දැන් බෑන්ඩ්විඩ්ත් ඉතුරු කරන්නේ එහෙම හොඳ දෙයක් විශේෂයෙන්ම ඔය ඩොංගල් වගේ පාවිච්චි කරනවා නම් ඉතින් ලොකු සේවිං එකක් එනවනේ
අපි ඩොංගල් එක අපි එතකොට ෂෙයා කරන්න
වෙනවා. එතකොට ෂෙයා වෙන්නේ නැති එක තමයි වැඩේ. එතකොට වෙන network එකකත් ඉන්නවා නම් හරිනේ.
ඔව්. හැබැයි අපි මෙහෙම දෙයක් කරා අපිට මතකයි එක සැරයක් අපි මේ දැන් අපිට පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරන්න වුණා මේ අපි funds ගත්තේ මේ ඉට්ටැගෙන් නිසා ඒගොල්ලන්ට පයිලට් ප්‍රොජෙක්ට් එකක්
කරා.
ඒ වෙලාවේදී අපිට වුණා ගිහිල්ලා සූර්යයාට ගිහිල්ලා එහෙ තියෙන නැනසලක මේක ඉන්ස්ටෝල් කරලා ටෙස්ට් කරලා පෙන්නන්න.
ඔව්.
ඒ වෙලාවේ අපි කරේ ඕක තමයි. අපි ගත්තා Wi-Fi සහ මේ 3G තියෙන දෙකම තියෙන මේ කම්බයින් කරපු පොඩි මේ ස්විචස් මේ රවුටර්ස්
රවුටර්ස්
ඒ වගේ එකකට අපි ප්ලග් කරලා ඩොංගල් එකක්
ඔව්
ඒක ෂෙයා කරා ෂෙයා කරලා ඊට පස්සේ ලිනක්ස් වල නම් අපි මෙෂ් නෙට්වර්ක් එකක් හැදුවා මේ අර
11s802.11s එක අර මේ මොකද ඔයිල් PC එකේම පාවිච්චි කරන්නේ
ඔව් ඒ ටෙක්නොලොජි එක අපිට පුළුවන් පොඩි ඩ්‍රයිවර්ස් වල මොඩිෆිකේෂන් එකක් කරගෙන ලිනක්ස් වල දාගන්න
ඔව්
එහෙම කළා අපි මෙෂ් නෙට්වර්ක් එක මේක කරල බැලවා හොඳ ප්‍රතිඵල අරුණහම ඉතින් මෙෂ් නෙට්වර්ක් එකක් හදන්න ඕනේ නෑ නිකම්ම අර ඇක්සස් පොයින්ට් එක විදියටත්
පාවිච්චි කරත් ඇති නේ
කරත් ඇති එතකොට ෂෙයාරින් කරගෙන ඩොංගල් එකේ එතකොට බිල අඩු කරගන්න
පුළුවන් ඒකයි ප්‍රධාන දේ අපි හැමදේම කරන්නේ බිල අන්තිමට සාක්කුවට යන බිලේ ගන්න අඩු කරගන්න තමයි
ඉතින් මං හිතන මේක දැන් කට්ටි හිතන්න පුළුවන් මම මේක තනියම මැෂින් එකක් පාවිච්චි කරන්නේ එහෙම කියලා ඉතින් එහෙමනම් තමන්ගේ කම්පැනිස් වලට මේක අරගෙන යන්න
පාවිච්චි කරන්න
ලොකුවට කරන්න එපා පොඩි පොඩි ගෲප්ස් වලට ඉස්සර දාලා බලමු කියන්නේ
කම්පියුටර්ස් දෙකක් තුනක් වැඩි කර කර
බලන්න ඒ වගේම මේ
අතරම කියන්න ඕනේ මේ දැන් අපි මේ ලොකු අපි සිමියුලේෂන් කරලා විතරයි තියෙන්නේ
අතරම
අපිත් ලොකු මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඩිප්ලෝයි කරලා මොකද්ද බිහේවියර් එක බලලා නැහැ ඒක නිසා අපි කියන්නේ පොඩ පොඩ එක්ස්පෑන්ඩ් කර කර
බලමු කියලානේ එහෙනම් ඉතින් වත්සල බොහොම ස්තුතියි අද ඇවිල්ලා මේක ගැන කතා කරපුවට අපන් හිතන අපේ අහන් ඉන්න අයට ගොඩක් ලොකු මම හිතන්නේ උනන්දුවක් ඒ දැන් මේක අහලා මේක ඩවුන්ලෝඩ් කරලා දාලා බලන්න කියලා එහෙනම් ඉතින්
ඔව් එහෙනම් අද අපි සමු ගනිමු මේ
ඔව් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සිංහලෙන් පොස් වැඩසටහනට මේ අවස්ථාව ලබා දුන්නේ කියලා නැත්තම් කවුරුවත් අපි කරාට
ඕ ඉතින් අපිත් නෑ ඉතින් කන්ටෙන්ට් තියෙනවනේ අපි කොහොමද කැමති ඉතින් අපි විශේෂාංගයක් විදියට අපි දැන් ඇත්තටම ගොඩක් කල් දැන් මේ අලුතෙන් අපි ඇත්තටම මේ කාලයක් මුකුත් කරන්න නැතුව ඉඳලා නිදාගෙන ඉඳලා දැන් පොඩ්ඩයි තැහැරිලා කරගෙන යනකොට අපි හිතුවා විශේෂාංගයක් කොහොම හරි කරන්න ඕනේ කියලා
ගොඩක් කලින් අපි මේ ඉන්ටර්විව් එකක් කරේ නැති නිසා
ඉන්ටර්විව් එකක් කරන්න
නැති වෙලාවට
ඒක තමයි එහෙනම් ඉතින් චානුක්ස් අපි අදට සමුගම්මනේ
සමුගන්නේ ඊළඟ වතාවේ ආයිත් පොඩ් එපිසෝඩ් එකකින් අපි හමු වෙනකන් සමුගන්නවා එහෙනම් අපි කවුරුත් එක්කම අයබෝන් කියලා
කියන්න එහෙනම් ඔක්කොටම අයබෝන් කියමු
අයබෝන්
Root aggregation and increasing payload, multi-way peering and net-friendly C code, boxes that filter on source-rooted pings, these are a few of my favorite net things. Multicast native and option-free packets, VLANs that don't break and short AS path links, end-to-end measures with meaning to bring. These are a few of my favorite net things. When my links toast, when the spam grows, when my throughput hits ground, I simply remember my favorite net things, and then I don't feel so. Reaching coverage and routing that's stable, aggregate flow stats and mice that are able to back off when shown that the net's being zinged. These are a few of my favorite net things. Routers that do red and balanced net loading, video apps with hierarchical coding, raw packet traces to dissect and see, all of my absolute favorite net things. When DNS freaks, when my roots leak, when I lose a peer, I try to remember my favorite net things and then go buy more Netgear. Visualizations of virtual networks, discovering features and new iOS quirks, vendor built stacks that respect TCP. These are a few of my favorite net things. SNMP tools like MRTGE, knowing how to unconfigure PVCs, measurement boxes that sniff OC3. These are a few of my favorite net things. When my page stalls, or they pass laws to invade free net speech, I simply remember that it could be worse. At least there's still sites I reach. Cool network geeks and their company perks, analysis tools in which true insight lurks, stable peer sessions and root symmetry. These are a few of my favorite net things. Multimode fiber with an optical splitter,
BGP sessions config not to litter, reverting from ATM back to IP. These are a few of my favorite net things. When pop-ups leap, when copyrights creep into my browser's cache, I simply remember that SDMI will most likely burn and crash. Stop trading websites that haven't yet crashed. MP3 players with plenty of flash. Having my cell phone talk to my PC. These are a few of my favorite net things. Linux and open and FreeBSD. Persistence in TCP's HTTP. Finally remembering my PGP key. All of my absolute favorite net things. When backhoes sting or time waits bring servers to the ground, I simply